සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි මේ පැවැත්ම තුළ පැවැත්ම කියන්නේ රාගය ද්වේෂය මෝහය ප්‍රිය දේට ඇලීම අප්‍රිය දේට ගැටීම ප්‍රියාප්‍රිය මැනීම දිගින් දිගටම පවත්වාගෙන යෑම තමා පැවැත්ම කියන්නේ ජීවත් වීම කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ ප්‍රිය දේට ඇලීම අප්‍රිය දේට ගැටීම ප්‍රියාප්‍රියතර මැනීම නැත්නම් මේ පැවැත්ම නවතිනවා මේ රාගය ද්වේෂය මෝහය අලුතෙන් උපදින්නේ අනුප්පාද වශයෙන් නිරෝධ වෙනවා ඒ නිසා මේක දිගින් දිගටම උපදිනවා අලුතෙන් අනු වශයෙන් උපදිනවා ඒ නිසා මේ අලුතෙන් උපදින දේ තමයි අනුසය මේක තේරුම් ගන්න ඕනේ ඒ නිසා මේ උපදින්නේ ඔය රාගය ද්වේෂය මෝහය උපදින්නේ හේතුවක් ඇතුව මේ හේතුව තමයි මේ හිතේ ඇති වූ යම් ආකාරයක ප්‍රිය බවක් අප්‍රිය බවක් ප්‍රිය අප්‍රිය බවක් මනාප බව අමනාප බව මනාප අමනාප බව මේක තමයි මේ බුද්ධ දේශනාවේ හරය ඒ නිසා මේ ප්‍රිය බව අප්‍රිය බව ප්‍රිය අප්‍රිය බව මේ තුන තේරුම් අරගෙන මේ කෙලෙස් මුල් තුන රාග මුල ද්වේෂ මුල මෝහ මුල උදුරා දමන්නට ඕන හිතෙන් මේක හිතේ පැල වෙලා මුල් වැහැලා ඇඩික්ටඩ් වෙලා ඇබ්බැහි වෙලා මේක උදුරා දමනකම් කීයටවත් මේ සංසාර බව මේ රාගය ද්වේෂය මෝහය සාරයි හොඳයි ප්‍රියයි මනාපයි මිහිරි කියලා ඒ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන බව අවසන් වෙන්නේ නැහැ ඒකයි සංසාර කිව්වේ සංසාරයි කියන්නේ රාගය සාරයි කියලා හිතෙනවා ප්‍රියයි මනාපයි මිහිරයි කියලා ඔය ප්‍රියමනාප වූ මිහිරි වූ දේ උපාදානය කර ගැනීම අල්ලා ගැනීම සාරයි කියලා හිතන තාක්කල් සංසාරයි ඒ නිසා මේ ගමනේ යනවා මේ ගමනේ යෑම නවත්තන්න බෑ මේ හේතුව අයින් කරනවා මේ හේතුව තමයි සංකීර්ණ රාගය ද්වේෂය මෝහය සාර බව වටිනා බව ප්‍රිය බව මනාප බව තමන් තේරුම් නොගන්නා තාක් එනිසා මේක තේරුම් ගත යුතු ධර්මතාවයක් බුදුහාමුදුරුව මේ භාවනාවට අදාළව මේ මගපල ලබන්නට උපකාර වන ආකාරයට මේ රාගමුල ද්වේෂමුල මෝහමුල උදුරා දමන්නට හිතෙන් සහ මුලින්ම උදුරා අස්කරන්නට උපකාර වන ආකාරයේ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා මේ සූත්‍රයට කියනවා සත්තට්ඨාන සූත්‍රය සත්තට්ඨාන කුසල සූත්‍රය ඒ නිසා මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාවයක් සූත්‍රයක් මොකද්ද මේ සත්තට්ඨාන කුසල සූත්‍රය කියලා තියෙන්නේ කියලා ඒ නිසා මේ සංයුක්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ තියෙනවා මේ සත්ත උට්ටාන සූත්‍රය වචන තුනක් තියෙන්නේ සත්ත කියන්නේ හත හත් ආකාරයකින් උට්ටාන උදුරා දමන උට්ටාන කියන වචනේ මාගදී භාෂාවේ තේරුම උට්ටාන කියන්නේ උදුරා දමන කුසල කියන්නේ කුණු. මේ කෙලෙස් මුල් තුන පියවර හතකින් ක්‍රම හතකින් උදුරා දමන්නට උපකාර වන සූත්‍රයක් ක්‍රමවේදයක් පිළිවෙතක් පරියායක් බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළා. එනිසා මේ සූත්‍රය ටිකුව සත්ත උට්ටාන කුසලෝ කියලා සත්තට්ටාන කුසලෝ. ඒ අනුව මේක මේ කුණු මුල් තුන උදුරා දමනට උපකාර වන පියවර හතක් තමයි මේ සත්තට්ටාන කුසල සූත්‍රයේ දේශනා කළේ. එම නැත්නම් මේ භව උදුරා දමන්නට රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා දමන්නට උපකාර වන පියවර හතක් තමයි මේ සත්තට්ටාන කුසල සූත්‍රයේ දේශනා කළේ. මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සත්තට්ටාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛී ඉමස්මින් ධම්ම විනේ කේවලී උසිතවා උත්තම පුරිසෝති උච්චති. යම් කිසි කෙනෙක් මේ සත්තට්ටාන මේ පියවර හත නිවැරදිව දැනගෙන නිවැරදිව මේ කෙලෙස් මුල් උදුරා දාන්නට උපකාර වෙනවා නම් උපකාර කරගන්නවා නම් ඒ අනුව ඒ පුද්ගලයා ධර්මයෙහි විනයෙහි කේවලී. ධර්මයේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසි තබ්බෝ කියන ධර්මයෙහි විනයෙහි ඇසිරෙන්නට දන්නා දක්ෂ වූ පුද්ගලයෙක්. ඒ පුද්ගලයා උසිතවා මේ කාමෙන් ව්‍යාපාද කාමෙන් රාගයෙන් කාමෙන් වෙන වෙන් වූ උත්තම පුරුෂ වූ අරහතුන් වහන්සේ බව කෙනෙක් බවට පත් වෙනවා කියලා කිව්වා. මෙහෙම කියලා මේ පියවරහත බුදුහාමුදුරුව ප්‍රකාශ කරනවා. මේ පියවරහත තමයි කතංච භික්කවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ හෝති. බෞද්ධරා දමන්නට උපකාර වන පියවරහත කුමක්ද කියලා ඇහුවා. ඉද භික්කවේ භික්ඛු රූපං පජානාති රූප සමුදයම් පජානාති රූප නිරෝධම් පජානාති රූප නිරෝධගාමිනී පටිපදම් පජානාති. පියවර හතරක්. රූපං පජානාති රූප සමුදයම් පජානාති රූප නිරෝධම් පජානාති රූප නිරෝධගාමිනී ගාමිනින් පටිපදම් පජානාති. ඒ පියවර හතරත් ඊළඟට රූපස්ස අස්සාදම් පජානාති රූපස්ස ආදීනවම් පජානාති රූපස්ස නිස්සරණං පජානාති. පියවර හතයි. මේ පියවර හතේම තියෙන්නේ මුල් පියවර හතේ තියෙන්නේ චතු අරිය සත්‍ය. මේ රූපය පිළිබඳව ඊගාවට වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංකාර පිළිබඳව විඥානං පිළිබඳව පංචස්කන්ධය පිළිබඳවම මේ චතු අරිය සත්‍ය යම් කිසි කෙනෙක් පජානාති. එක ඒ පංචස්කන්ධය උපාදානය කරගන්නා ආකාරය සහ ඒ පංචස්කන්ධය උපාදානය බැහැර කරන ආකාරය නිවැරදිව දැනගත්තොත් ඒ පුද්ගලයා රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනීං පටිපදං පජානාති. ඊළඟට තියෙන්නේ රූපස්ස අස්වාදම් පජානාති ආදීනවං පජානාති නිස්සරණම් පජානාති. මේ තමා ත්‍රි ලක්ෂණය. කන අර කපා දැමෙන හැටි මේ පංචස්කන්ධ උපාදානය කරගන්නා මේ කෙලෙස් මුල් තුන. එක ඉස්සරහට විග්‍රහ කරනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන්නේ මේ පංචස්කන්ධය රූපං රූප සමුදයං රූප නිරෝධං රූප ගාමිනින් නිරෝධ ගාමිනින් පටිපදං එවගේම අස්සාදං ආදීනවං නිස්සරණං. හැම එකේම අගට බිඳුවක් යෙදිලා තියෙනවා. මාගදී භාෂාවේ ව්‍යවහාරය මේක මේ බිඳුවෙන් අදහස් කරන්නේ අර ඉංග්‍රීසි අකුරෙන් ing කියනවා වගේ මේක කරමින් පවතිනවා. මේක හැම වර්තමාන මොහොතක් තුලම අපි ප්‍රායෝගිකව අර ආනපාන සති සමාධියේ පිහිටා ඉන්නවා කියන එකමයි මේකේ තේරුම. ඒ නිසා මේක අර රූප සමුදය නිරෝධ නිරෝධගාමිනී පටිපදානෙමෙ මෙතන තියෙන රූපං සමුදයං රූප නිරෝධං නිරෝධගාමිනින් පටිපදං අස්සාදං ආදීනවං නිස්සරණං. ඒක නිසා මේ බිඳුව දාලා තියෙන එක ඉතාම වැදගත් පෙන්වා දීමක්. මේක හැමදාම ප්‍රායෝගිකවම දිගටම නොනවත්වාම කරමින් ඉන්න ඕන. ඒකයි මේක අර ආනපාන සති සමාධිය වගේමයි. ඒක ඒක පූර්ණ වෙනවා මේක තේරුම් ගත්තාම. ඒක තේරුම් ගත්තාම මේක පූර්ණ වෙනවා. දැන් මේ රූප වගේම සංඥා වේදනා වේදනං සංඥං සංකාරේ විඥානං මේ හැම එකම අර පංචස්කන්ධයේ පිළිබඳව චතුරාර්ය සත්‍යත් ඒ වගේම අනිච්ච දුක්ඛ අනාත්ම පෙන්නන ආස්වාද ආදීනව නිස්සරණ මේ ත්‍රිපරිවට්ටයත් තේරුම් ගන්න ඕන. මේක මේ බුදුහාමුදුරුව මේ පංචස්කන්ධයේ පිළිබඳව ඔය හත හතරක් පහ 35යි මේ 35ම විග්‍රහ කළා. රූප පිළිබඳව 5යි වේදනා පිළිබඳව 7යි රූප පිළිබඳව 7යි වේදනා පිළිබඳව 7යි සංඥා පිළිබඳව 7යි සංකාර පිළිබඳව 7යි විඥාන පිළිබඳව 7යි හතරක් පහ 35යි පංචස්කන්ධයේ පිළිබඳව මේ 35 ආකාරයක් බුදුහාමුදුරුව මුලින්ම විග්‍රහ කළා. 35ම වචනයක් තියෙනවා. මේක ඊටම වැදගත් වචනයක් පජානාති. මේ පජානාති කියන වචනේ තේරුම් නොගත්තොත් මේ කිසිම දෙයක් තේරුම් ගන්න තේරුම් කරගන්න නිවනට උපකාර වන ආකාරයට මගඵල වඩන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ පංචස්කන්ධය පිළිබඳව මේ 35 ආකාරයක් විග්‍රහ කරලා ඊළඟට මුල පහ රූප පිළිබඳව බුදුහාමුදුරුව විග්‍රහ කරනවා. මේ රූප පිළිබඳව 7. මේ රූප අර පංචස්කන්ධයේ මුල්ම කොටස. කතමංච භික්කවේ රූපං. මේ රූප කියන්නේ මොකද්ද? අපි මේ නිකං වචනයක් කිව්වට හරියන්නේ නැහැ. මේක යම් කිසි දෙයක් තියෙනවා. කතමංච භික්කවේ රූපං චත්තාරෝච මහභූතා. චත්තාරෝච මහභූතා කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. මේ ලෝකේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර නැති දෙයක් කොතනකවත් කාටවත් කොහොමවත් දකින්නත් බෑ, පාවිච්චි කරන්නත් බෑ, උපාදානය කරගන්නත් බෑ. මේ හතර තමයි මේ ලෝකේ ගහකොළ පුද්ගලයෝ සත්වයෝ වාතය මේ ගොඩනැගිලි ඉඩ කඩන් මේ සියලු දේ තියෙන්නේ මේ පොත්පත් මේ අපි හුස්ම ගත්තත් ඔය ආපෝ තේජෝ වායෝ පඨවි හතරම හුස්ම ගන්නවා. වතුර පොදක් බිව්වත් ඒ හතරම බොනවා. කෑම කෑවත් ඔය හතරම වර්ණ ගන්ධ රස ජාත් එක්ක කෑම ගන්නවා. ඒ නිසා මේ චත්තාරෝච මහා භූතා කියලා කොටස් හතරක් තියෙනවා මේ විශ්වේ. එයින් චතුන්නංච මහභූතං උපාදාය රූපං. මේ මහභූත හතරෙන් අපි බොහෝම සුළු ශේෂයක් කොටසක් මේ විශ්වයේ තියෙන මහා පංචස්කන්ධ මහභූත හතරෙන් ඉතාම සුළු කොටසක් අපි අපේ වසඟයට සන්තකයට අයිතියට පාවිච්චියට ගන්නවා. එක උපාදාය රූපං චතුන්නංච මහභූතං උපාදාය රූපං වෙනවා. මෙන්න මේ උපාදාය රූප පමණයි අපිට බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මක් වෙන්නේ, ඒ වගේම උපකාරයක් වෙන්නේ, ඒ වගේම බලයක් වෙන්නේ, ඒ වගේම සියලු දේට හොඳට අර නරකට යහපතට අයහපතට මේ සියලු දේට අපි මේ අර මහභූත හතරෙන් බොහොම සුළු කොටසක් මම මගේ කියලා මගේ කොට මගේ වසඟයට අරගෙන මම කොට ගන්නවා. අන්න ඒ ටික තමයි උපාදාය රූපං කිව්වේ. මේක තේරුම් ගන්න ඕනේ මේකේ වෙනස. මේ චත්තාරෝච මහා භූතා හතර තියෙන්නේ සෑම කෙනෙකුටම උපන් සියලු මිනිස්සුන්ට තිරිසන් සතුන්ට භූතයන්ට පෙරේතයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට ගහකොළවලට හැම කෙනෙකුටම හැම දෙයකටම මේ චත්තාරෝච මහා භූතා උපකාර වෙනවා. මේකෙන් අපි කොටසක් ඉතාම සුළු කොටසක් මම කොට මගේ කොට මගේ වසඟයට අරගෙන අල්ල ගන්නවා. ඒ අල්ලගත්ත ගමන් ඒක උපාදාය රූපං බවට පත් වෙනවා. ඒ උපාදාය රූපං තමයි අපි ණයට ගන්නෙ. අපි මේ ණයට ගන්නෙ කීයටවත් අපි මේ අල්ලගත්ත දේ නිච්චසේ සුඛසේ අපේ වසඟේ අපේ සන්තකේ අපේ අයිතියේ පාතන්නවත්තන්න අපි කැමතිසේ ඉච්චසේ ඍෂිසේ මනාපසේ නවත්තන්න පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ උපාදාය රූප හතර. ඒ නිසා මේක පළමු කොටම තේරුම් ගන්න ඕනේ. මේ රූපං කිව්වේ මෙන්න මේ උපාදාය රූප හතර. ඉදං උච්චති භික්කවේ රූපං. ඊට පස්සේ ආහාර සමුදය රූප සමුදය. මේ රූප අපි උපාදාය රූප අපි වලට අපි සම්බන්ධ වෙන්නේ ආහාර සඳහා. මේ උපාදාය රූප තමයි අපි ආහාර කොට ගන්නෙ. දැන් මෙතන මේ ආහාර කිව්වේ අපි කටින් ගන්නා, එහෙම නැත්නම් අපි මේ සම්මතයෙන් සිංහල භාෂාවේ කියපු ඔය ආහාර නෙමේ පමණක් නෙමේ, මෙතන විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස්ස ආහාර, කබලින්කාර ආහාර හතරම මේ ආහාර සමුදය රූප සමුදය. ඒ ආහාර වර්ග හතරෙම මේ චතුන්නංච උපාදාය රූපන් තමයි අපි ආහාර හැටියට ගන්න. ඒ නිසා ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. එනිසා අපි යම් ආකාරයක මේ විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, පස් ආහාර, කබලින්කාර ආහාර නිරෝධ කරනවා නම් ඒ ආහාර නිරෝධ කිරීම කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ආහාර රෝධ කිරීම තමයි අපි අර බැඳින්නේ. සංචේතනා පැවැත්වීම. මේ ආහාර ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කිව්වොත් සමුදේ වෙනවා. අප්‍රියයි අමහිරි අමනාපයි කිව්වොත් සමුදේ වෙනවා. මැන්නොත් සමුදේ වෙනවා. ඒ අනුවම ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. අර විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, පස් ආහාර, කබලින්කාර ආහාර හතරම. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමී පටිපදා සෙහියතිදං සම්මාදිට්ඨි. මේ නිරෝධගාමී පටිපදා මාර්ගයට හැම තැනක හැම අවස්ථාවකම සම්මාදිට්ඨියේ පටන් සම්මා සමාධි දක්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි බුද්ධ දේශනාවේ කොහේ දුන් දේශනා කළත් නිරෝධගාමිනී පටිපදාව හැටියට විග්‍රහ කළ තියෙන සම්මා අංග 8. සම්මා සංකීර්ණ රාගය ద్వේෂය මෝහය. මා කියන්නේ මිදී නිදහස් වීම. රාගයෙන්තොර ద్వේෂයෙන්තොර මෝහයෙන්තොර සිතක් බවට පිරිසිදු කර ගැනීම. ඒක මේ හතර කියලා රූප මේ කියලා රූප සමුදය වෙන ආකාරය කියලා මේ රූප නිරෝධ කරගන්න ආකාරය කියලා නිරෝධගාමිනී පටිපදාව මේ හතර චතුරාර්ය සත්‍ය පෙන්වලා දුන්නා. ඊළඟට ඊටාම වැදගත් කියනවා යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං. යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං අයන් රූපස්ස ආස්වාදෝ. මේ අපි ආස්වාදය කියන්නේ සුවය කියන්නේ සහනය කියන්නේ අර සුභ සුභ සුචි සුඛ මේ ආකාරයේ සැප සොම්නස මේ කියන්නේ මොකද්ද? යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සොම්නස්සං. මේක කියලා තියෙන්නේ යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සොම්නස්සං පමණයි. නමුත් යං රූපං පටිච්ච උපජ්ජති දුක්ඛං දෝමනස්සං එමනනම් අදුක්කමං අසුකං කියන එකත් මේකෙම උපදිනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ අනුව අයං රූපස්ස ආස්වාදෝ. මේ ආස්වාදය අර ප්‍රිය මනාප දෙයට ඇලීමෙනුත් අප්‍රිය අමනාප දෙයට විරුද්ධව ගැටීමෙනුත් කොනිත් වීමෙන් දැන් තරහකාරයෙකුට විරුද්ධකාරයෙකුට වෛරක්කාරයෙකුට කොනිත්ලා රවලා එකට එක කරලා යම් ආස්වාදයක් ලබනවා. ඒක දුක්ඛං දෝමනස්සං ආකාරයට නමුත් අපිට පැහැදිලිව පිළිසිදුව තේරෙන පේන දේ තමයි සුඛං සෝමනස්සං. මේක තමයි රූපස්ස ආස්වාදෝ. නමුත් මේ ලැබූ ආස්වාදය මේ ආස්වාදය ලැබුවාම යම් රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාමදම්. මේ ආස්වාදය නිච්ඡසේ පවතින්නේ අනිච්ඡයි. සුඛසේ පවතින්නේ දුක්ඛයි. මේක විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා දැන් මේක යම් රූපං පටිච්ච වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දං ගාණංච පටිච්ච ගන්ධං ජීවාච පටිච්ච රසා කාය පටිච්ච පොට්ටබ්බ මනාච පටිච්ච ධම්මේ. අර ආයතන හයමයි පටිච්ච වෙන්නේ. යම් රූපං පටිච්ච කිව්වහම මේ චක්කු අර රූපේට පටිච්ච වෙනවා, සෝත සද්ද රූපේට පටිච්ච වෙනවා, ගන්ධ රූපේට පටිච්ච වෙනවා, රස රූපේට පටිච්ච වෙනවා, කාය පොට්ටබ්බ රූපේට පටිච්ච වෙනවා, මන ධම්ම රූපේට පටිච්ච වෙනවා. රූප හයකටමයි පටිච්ච වෙන්නේ. ඒ පටිච්ච වීම තමයි මේ ආස්වාදය, මේ සම්පස්ස ආස්වාදය. වෙන මොකක්වත් මේකේ මේ ආස්වාදයක් නෑ. මේක මහා මායාවක්. මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ ආස්වාදය අර හෝගාල හමාගෙන යන හුලඟක් වගේ. ඒක එක තප්පරයකින් ඒ ආස්වාදය වෙනස් වෙනවා. අනිච්චං ඒක අන්‍යතා භාවයට පත් වෙනවා. දුක්ඛං ඒක විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ කියන තත්වයට පත්වීම කාටවත් කවදක්වත් කිසිම ආකාරයකින් නවත්තන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ කැමැත්තට තමන් ආස්වාදයක් ලැබුවාම ඒ ආස්වාදයේ නියත ස්වභාවය ස්වરૂපේ තමයි ඒක මොහතකින් අනිත් පැත්තට හැරිලා අප්‍රිය අමනාප ආදීනව තත්වයට පත්වීම. අනිච්ච දුක්ඛ අනත්ත තත්වයට පත්වීම. දැන් මෙතෙන්දි මේ අනිච්ච දුක්ඛ අනත්ත වෙනුවට මෙතන වෙන වචනයක් පාවිච්චි කරලා තියෙනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එමනම් මේ අනත්ත කියන්නේ මොකද්ද? විපරිණාම ය අනාත්ම එහෙම නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න දැන් ත්‍රිපිටකේ මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ අනිච්ච දුක්ඛ අනත්ත වෙනුවට පාවිච්චි කරලා තියෙන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. විපරිණාම ධම්මේ තමයි අපි අද මේ වැරදි විදිහට අනාත්ම කියන වැරදි භාෂාවකට පරිවර්තනය කරලා තියෙන්නේ. අනත්ත කියන්නේ අපි මේ විපරිණාමයට පත් වුණාම, අපේ කැමැත්තට පවතින්නේ නැති වුණාම අපි අනාත වෙනවා. අසාරට්ඨේන අනත්ත. අර සාරයි කියලා අල්ලගත්ත දේ ආස්වාදයට වෙනස් වුණාම ඒක අන්‍යතාභාවයට පත් වුණාම, විපරිණාමයට පත් වුණාම අසාරට්ඨේන අනත්ත කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ වෙන වචන වලින් කියලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමේ. අනිච්ඡං දුක්ඛං අනත්ත කියන එක විපරිණාම ධම්මං අයං රූපස්ස ආදීනෝ. මේ රූපේ ඒක තමයි ආදීනෝ. මේ තුන තමයි මේ ත්‍රිපරිවට්ටේ මේ ත්‍රිලක්ෂණය තමයි තේරුම් ගත යුතු. මේක තේරුම් ගන්නා තාක්කල් අපි ආස්වාදය බලාපොරොත්තු වෙනවා, ආස්වාදයට ඇලෙනවා. ආස්වාදය කරන්න අර රූප අල්ල ගන්නවා, උපාදානය කරගන්න, අපේ වසඟේ පවත්වන්න උත්සාහ ගන්නවා. හැබැයි කීයටවත් අපේ වසඟයට අරගෙන අපේ කැමැත්ත අනුව නවත්තන්න පවත්වන්න පවත්ව ගන්න පුළුවන්කමක් නැහැ. මේ සියලු දේ අපි කොච්චර ආස්වාදයක් වින්දත් ප්‍රියමනාප වුණත් ඒකේ නියත ස්වභාවය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. එහෙම නැත්නම් අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කිව්වහම කාටත් හොඳට පැහැදිලිව තේරෙනවා. අනිත්‍ය දුක්ඛ අනත්ත කිව්වට එච්චර තේරුමක් ගන්න අමාරුයි. අයං රූපස්ස ආදීනෝ. මේක තමයි රූපේ ආදීනෝ. යෝ රූපස්මින් චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පහණං ඉදං රූපස්ස නිසරණ. අපි යම් අර ආස්වාදයක් ලැබෙන අර යං රූපං කිව්ව චක්කුංච පටිච්ච රූපේ සෝතංච පටිච්ච සද්දං ගානංච පටිච්ච ගන්ධං මේ ඇහැට කනට නාසයට පටිච්ච වෙන මේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම කියන අය යම් ආකාරයකින් අපිට පුළුවන්කම තියෙනවා නම් යෝ රූපස්මින් චන්ද්‍රාග විනයෝ ඒ රූපය කෙරෙහි ඇතිවන චන්ද්‍රාගය අර ණය විනයට ගලපා බලා ඒකෙන් මිදෙන්න චන්ද්‍රාග ප්‍රහාණය කරන්න. ඒ චන්ද්‍රාගය හිතෙන් උදුරා අස් කරන්න ප්‍රහාණය කරන්න. මේක තමයි මේ නිස්සරණය කිව්වේ. ඒ අනුව මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය මරණානුස්සතිය තමයි මෙතන විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මේ පංචස්කන්ධයෙන් එකයි අපි තාම ගත්තේ රූප විතරයි. වේදනා සංඥා සංකාර විඥාන පහත් මේ ආකාරයටම අපි මේ අර රූප රූපය රූපය හැටියට දකින්න ඕන. රූප සමුදය වෙන ආකාරය, රූප නිරෝධ කළ හැකි ආකාරය, රූප නිරෝධගාමිනී පටිපදාව තේරුම් ගන්න ඕන චතුරාර්ය සත්‍ය. ඒ වගේම මේ රූපේ ආස්වාදය ආස්වාදය හැටියට දකින්න ඕන. ඒ ආස්වාදය අපේ කැමැත්ත අනුව පවතින්නේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං. ඒ අනුව අපිට ආදීනව උරුම වෙනවා. ඒ ආදීනව වලින් අපිට බේරෙන්න පුළුවන් ඒ රූපය පිළිබඳව අපේ හිතේ තියෙන චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න චන්ද්‍රාග විනයයි පිටා කටයුතු කළු. ඒක නිසා මේ නිවන මේ මරණානුස්සතිය. ඊළඟට මේ විදිහට මේ රූපය පිළිබඳව නැවත කියනවා. දැන් මෙතෙක් කල් කිව්වේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනීං පටිපජානාති, රූප ආස්වාදං පජානාති, ආදීනවං පජානාති, නිස්සරණං පජානාති. දැන් ඊට එහා ගිය ටිකක් ගැඹුරෙන් දැන් මේ රූපය පිළිබඳව තව විග්‍රහයක් කරනවා, තව පියවර. යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාව. මේ මගඵල ලබන්නට මේ ධර්මතාවයෙන් මිදී නිදහස් වෙන්නට මේ කෙලෙස් මුල් හත මුල් තුන උදුරා දමන්නට කටයුතු කරන පුද්ගලයා තමා බව උදුරා දමන්නට පුද්ගලයා භික්කවේ. සමනාව බ්‍රාහ්මණාව ශ්‍රමණයෙක් වුණත් බ්‍රාහ්මණයෙක් වුණත් එවං රූපං අභිඤ්ඤාය. දැන් අර පජානාති කියන තත්වයට ඉදිරියට ගිහිල්ලා පජානාති කියන තත්වය තමා මුලින් යථාභූත ඥානෙන් දැකිය යුත්තේ. ඊට පස්සේ අභිඤ්ඤාය බොහොම ගැඹුරෙන් උසස් මට්ටමින් මේ අභි කියන වචනේ අභිධර්මය, අභිවිනය, අභිශීලය මේ අභි කියන එකේ තේරුම ඉතා ගැඹුරෙන් උසස් මට්ටමින් යථාවාදී තථාකාරී ලෙස යමක් දැකීම අභි කියන වචන. ඒ අනුව එවන් රූපං ඉස්සල කිව්වේ එවන් රූපං පජානාති. දැන් එවන් රූපං අභිඤ්ඤාය, එවන් රූප සමුදයං අභිඤ්ඤාය, එවන් රූප නිරෝධං අභිඤ්ඤාය, එවන් රූප නිරෝධගාමිනීං පටිපදං අභිඤ්ඤාය, එවන් රූපස්ස අස්සාදං අභිඤ්ඤාය, එවන් රූපස්ස ආදීනවං අභිඤ්ඤාය, එවන් රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය. මේ අනුව රූපස්ස නිබ්බිදාය නිබ්බිදාය කියන තැනට ආවා. අර අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන අර නිච්ච සුඛාත්ථ කියන එක අර චන්ද්‍රාගයේ විනේයි පිහිටලා චන්ද්‍රාගය ප්‍රහාණය කළාම අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ථ හිතෙන් අයින් කරනවා. ඒක තමයි රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය. අය අභිඤ්ඤාය වුණාම රූපස්ස නිස්සරණං රූපස්ස නිබ්බිදාය, රූපස්ස විරාගාය, රූපස්ස නිරෝධාය පටිපන්නාතේ සුප්පටිපන්න. අපි අර සාමාන්‍යයෙන් බුද්ධානුස්සතිය කිව්වේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නාය. නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව. දැන් මෙතන පටිනිස්සග්ගානුපස්සනාව කියන වචනේ වෙන වචනකින් පටිපන්නාතේ සුප්පටිපන්න. ඒ පුද්ගලයා ඒ බැඳීමෙන් පටියෙන් මිදී නිදහස් වෙලා යහපත් පැත්තකටම යනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ අද්වේෂ සමෝහ වීතරාගී වීතදේශී වීතමෝහී තත්වයට ඒ පුද්ගලයා පත් වෙනවා. තේ සුප්පටිපන්න. සුප්පටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනයේ ගාදන්ති. ඒ පුද්ගලයා දැන් විනයෙහි ධර්මයෙහි හැසිරෙන්නට දන්නා, මග අනුගමනය කරන, මාර්ගයේ යන්න සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකයි ධම්ම විනේ ගාදන්ති කිව්වේ. ඒ අනුව නැවත ඒ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා ඒච කෝ කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා එවන් රූපං අභිඤ්ඤාය, එවන් රූප සමුදයං අභිඤ්ඤාය, එවන් රූප නිරෝධං අභිඤ්ඤාය, එවන් රූප නිරෝධගාමිනින් පටිපදං අභිඤ්ඤාය, එවන් රූපං රූපස්ස ආස්වාදං අභිඤ්ඤාය, රූපස්ස ආදීනවං අභිඤ්ඤාය, රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධා අනුපාදා විමුත්තා තේ සුවිමුත්තා, ඒ සුවිමුත්තා තේ කේවලිනෝ, ඒ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති පඤ්ඤා පනාය. මේ මෙතෙක්කල් අර වට්ට තුන හදාගත්තේ මේක නොදන්නා නිසා. මේ රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය අනුපද්දා විමුත්තා නොකල නිසා. ධර්ම විනයෙහි අර ධර්ම චන්ද්‍රාග ප්‍රහාණය, චන්ද්‍රාග විනයෙහි පිහිටා නිස්සරණයට පත්වෙන්නට නොදත් නිසා. දැන් ඒ වට්ට තේසං වට්ටන් නත්ති, මේ රාගවට්ටය, ද්වේෂවට්ටය, මෝහවට්ටය දැන් උපදින්නේ නෑ අලුතෙන්. වට්ටය කැඩුවා. ඒ නිසා අර විඤ්ඤාපනාය කියලා මෙතෙක්කල් විඤ්ඤාණයෙන් කටයුතු කරපු පුද්ගලයා දැන් වට්ටය කැඩූ නිසා පඤ්ඤාපනාය. ඒ නිසා මේ ද්වතාවේ තියෙන ඉස්සෙල්ලා පඤ්ඤාපනාය තිබුණේ නැහැ, ඉස්සෙල්ල තිබුණේ විඤ්ඤාපනාය. දැන් ඒ පුද්ගලයා පඤ්ඤාපනාය. ඉස්සෙල්ල වට්ට තුනක් හදාගත්තා, රාග වට්ටේ, ද්වේෂ වට්ටේ, මෝහ වට්ටේ. දැන් ඒ වට්ටය කැඩුවා, වට්ටය හදන්නේ අලුතෙන්. ඒ නිසා තේසං වට්ටන් නැත්ති. ඒ අනුව ඒ කේවලිනෝ තේ සුවිමුත්තා අරහත් ඵලයටම පත් වෙන්නට ඒ පුද්ගලයා සුදුස්සෙක් වෙනවා. මේ මෙතෙක් විලා විග්‍රහ කළේ මේ පංචස්කන්ධය පිළිබඳව ඌ පළවෙනි කොටස රූපය. මේ රූපය පිළිබඳව පියවර හතකින් එතකොට අපි මේ මුල උදුරා දාන්න ඕන. මේ රූපය උපාදානය කරගත්ත මේ මුල උදුරා දාන්න නොදන්නා කම නිසා, මේ උදුරා දමන්න තේරුම් නොගත්ත නිසා. දැන් මේක අර චතුරාර්ය සත්‍ය අවබෝධය කරනවා කියන්නේ මේ මුල රූපේ රූපය හැටියට, රූප සමුදය රූප සමුදය හැටියට, රූප නිරෝධේ රූප නිරෝධය හැටියට, රූප නිරෝධගාමිනී පටිපදාව ඒ ප්‍රතිපදාව හැටියට දැනගන්න එක. හැබැයි ඒ දැනගත්තට අනිත්‍ය දුක්ඛානත් මෙනෙහි කළා, නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියන මරණානුස්සතිය බුද්ධානුස්සතිය නැතුව මේක මුල් තුන උදුරා දාන්න පුළුවන් කමක් නැහැ. මේක මුල් තුන උදුරා දාන්න පළමු කොට පළමු පියවර අර පජානාති. පජානාති තමයි පළවෙනි පියවර. ඒක උසස් මට්ටමින් වැටෙනකොට, තමා තුලින් යථා භූත ඥාණයෙන් දකිනකොට පජානාති කියන தত্ত্বය ගැඹුරෙන් උසස් මට්ටමින් දකිනවා. අභිඥාය කියන தত্ত্বය. ඒකයි අභිඥාය. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. පජානාති කියන තත්ත්වය තේරුම් නොගත්තොත් අභිඥාය තේරුම් ගන්න බෑ. දැන් අද වෙනකොට බෞද්ධයෙකුට ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ තියා රාජකීය පඬිතු තියා මොන උගත් පුද්ගලයෙක්වත් මේ පජානාති දන්නේ නැහැ, අභිඥාය කිසිසේත්ම තේරුමකුත් නැහැ. පොතේ වචන දන්නවා, කියවලා තියෙනවා, ප්‍රායෝගික වශයෙන් මොකද්ද මේ මොකද්ද මේ පජානාති, මොකද්ද මේ අභිඥාය කියන එක තේරුම් ගන්න නැතුව කිසිසේත්ම නිවනට ගැළපෙන දෙයක්, ක්‍රියාවලියක්, ප්‍රතිපදාවක්, පිළිවෙතක් අනුගමනය කරන්න බෑ. ඊළඟට මේ රූපය පිළිබඳව තමා මේ කෙලෙස් මුල, රූප මුල මේ හත් ආකාරයකට උදුරා දාන්න උපකාර වෙන. දැන් මෙතන මේ වෙන දෙයක් නෙමේ කියලා තියෙන්නේ හොඳට තේරුම් ගන්න ඕන. නැවතත් කියලා තියෙන්නේ අර මේ සතර අනුස්සතිමයි, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතියමයි මෙතන මේ වෙන වචන වලින් කියලා තියෙන්නේ. මේක හොඳට තේරුම් ගත යුතුයි. එතකොට ඒක තේරුම් ගත්තට පස්සේ ඉදිරියට යන්න පුළුවන්. ඊළඟට මෙතෙක් කල් කිව්වේ රූප, ඊට පස්සේ වේදනා කියනවා. කතමාච භික්කවේ වේදනා. දැන් මේ පංචස්කන්ධේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහක් තියෙනවනේ. පහ වෙන වෙනම බුදුහාමුදුරුවෝ අරගෙන විග්‍රහ කරනවා. කතමාච භික්කවේ වේදනා. දැන් අර රූප සමුදය ආහාර සමුදය. නමුත් වේදනා සමුදය අර ආහාර සමුදය නිසා නෙමේ, ඒක වෙනස්. යයි මේ භික්කවේ වේදනාකාය. වේදනාකාය හයක් තියෙනවා. චක්කු සම්පස්ස වේදනා, සෝත සම්පස්ස වේදනා, ගාන සම්පස්ස වේදනා, ජීවා සම්පස්ස වේදනා, කාය සම්පස්ස වේදනා, මනෝ සම්පස්ස වේදනා. මේ ඇහැ කන නාසය දිවකය මන හයටමයි මේ ස්පර්ශය සම්පස්සය වෙන්නේ. මේක නිසා මේ සම්පස්ස වෙන්න ඕන. ඇහැ තිබුණට හරියන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්ස. තින්නං සංගති, සංගති තුනක් එකට පටිච්ච වුණාමයි සම්පස්සය ඇති වෙන්නේ. ඇහේ චක්කු සම්පස්ස, කනෙන් සෝත සම්පස්ස, නාසයෙන් ගාන සම්පස්ස, දිවෙන් ජිව්වා සම්පස්ස, කයෙන් කාය සම්පස්ස, මනෙන් මනා සම්පස්ස හයක් ඇති වෙනවා. ඒ සම්පස්ස තමා වේදනා. ඒ සම්පස්ස දිගේ තමා අපි අර පිනවා පිනවා, විඳවා විඳවා, මැන මැන රෝද ගහලා මේ සම්පස්සය නැවත නැවත ආස්වාදනය කරන්නේ. ඒක අනුවයි මේ වේදනාව දිගින් දිගටම සමුදය වෙන්නේ. ඒ රෝධ ගැහිම නැවැත්තුවාම පස්ස සමුදය, වේදනා සමුදය, පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. එතකොට අර පස්ස නිරෝධ කළාම වේදනා නිරෝධ වෙනවා. අතන ආහාර නිරෝධ කළාමයි රූප නිරෝධ වෙන්නේ. මෙතන සම්පස්ස නිරෝධ කළාම වේදනා නිරෝධ වෙනවා. අය මේව හරියංගියෝ, අට්ටංගිකෝ, මග්ගෝ. ඒ වගේම යම් වේදනම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. මේකෙත් අර හයමයි, චක්කු සෝත ගාන ජීවා කාය මනෝමයි පටිච්ච වෙන්නේ. ඒ අනුවයි සුඛං සෝමනස්සං හෝ දුකං දෝමනස්සං හෝ අදුක්ඛම අසුඛං කියන තුනෙන්ම මේ වේදනාව එන්නේ. ප්‍රිය වේදනාව සුඛ වේදනාව සුඛං සෝමනස්සං, දුක් වේදනාව දුක් දොම්නස්, අර අසුකං මේ සෝමන දෝමනස්සං, අදුක්කම අසුක තමයි තුන්වෙනි අදුක්කම අසුක. අයං වේදනාව ආස්වාදු, ඒක තමයි වේදනාවේ ආස්වාදය. ඒ වේදනාවේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය ලැබූ මොහොතේ ඉඳන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම, ඒ අනුව ආදීනවයක් කුරුමයි. ඒ අනුව චන්ද්‍රාග විනේහි පීටියොත්, චන්ද්‍රාග ප්‍රහාණය කළොත් නිස්සරණයට පත් වෙනවා. ආස්වාදයේ නොයිනම ආදීනව උරුම නොවීම ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒ අනුව මේ වේදනාවිනුත් මිදී නිදහස් වෙන බව පෙන්වුවා. ඊළඟට කතමාච භික්කවේ සංඥා. දැන් රූප, වේදනා, සංඥා. සංඥා දැන් අර ආහාර සමුදියෝ, රූප සමුදියෝ, සම්පස්ස සමුදියෝ, වේදනා සමුදියෝ. නමුත් සංඥා සමුදියෝ ඊට වඩා වෙනස්. මේ සංඥා සමුදය එන්නේ බාහිර ආයතන හයට. ඒ අනුව සංඥාකාය රූප සංඥා ඇහෙන්, සද්ද සංඥා කණෙන්, ගන්ධ සංඥා නාසයෙන්, රස සංඥා දිවෙන්, පොට්ටබ්බ සංඥා ශරීර කූඩුවට කායෙන්, මනෝ සංඥා මනසට දම්. මේ අනුව බාහිර ආයතන හයට අදාළ වන සම්පස්සය තමා මෙතෙන්දී. එතනත් සම්පස්සය, හැබැයි බාහිර ආයතනයට සංඥා. අර වේදනා අධ්‍යාත්තික සංඥා හයට. ඒ අනුව ඒ හයත් අර අභිඤ්ඤයන් අභිඤ්ඤාතන් වුණාම ඒකෙනුත් නිස්සරණය පත්වෙන්න පුළුවන්. ඊළඟට කතමාච භික්කවේ සංඛාරා. දැන් මේ සංඛාරවලත් මෙතන දැන් අර ආහාර සමුදියෝ, රූප සමුදියෝ, සම්පස්ස සමුදියෝ, වේදනා සමුදියෝ, බාහිර ආයතන සමුදියෝ, අර සංඥා. නමුත් මේ සංඛාර ඊට වඩා වෙනස්. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතන. සංචේතනා කිව්වේ අපි විඳපු දෙයක් අතීතයේ, එක විඳින්නට තියෙන දෙයක් අතීතයේ, අනාගතයේ පිළිබඳව අපි සංචේතනා පාත්තන රෝධ ගහනවා. දැන් අපි කාපු දෙයක් නැවත නැවත අද සිහිපත් කළා, නැවත කෑමේ ආසාවක් ඇතිගෙනවා නම් ඒක සංචේතනා පැවැත්වීමෙන් ඇති වෙන දෙයක්. ඒ වගේම අනිත් පැත්තත් එහෙමයි. අපිට සිදු වූ දෙයක්, අපිට නැති වූ දෙයක් පිළිබඳව අපි නැවත නැවත හිතෙන් හිතලා අපි අර සංචේතනා කරනවා නම් ඒක අර දෙවෙනි වේශෙනුත් ඒ සංචේතනාව. ඒ නිසා මේ සංචේතනා තුන් ආකාරයි. හයකට ඒ මුල් හයක් රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ ධම්ම සංචේතනා. ඒකෙත් ප්‍රියමනාප සංචේතනාත් තියෙනවා, අප්‍රියමනාප සංචේතනාත් තියෙනවා. ඒ වගේම ප්‍රියාප්‍රිය අතර මැනීමක් තියෙනවා. තුනෙන්ම සංඛාර සිදු වෙනවා, සමුදය පිහි වෙනවා. ඒකත් අර මේ ආකාරයටම පජානාති අභිඤ්ඤයන් අභිඤ්ඤා තේරුම් ගත්තාම ඒකෙත් අර ආස්වාදය ඉවත් කළ චන්ද්‍රාග විනයෙන්, චන්ද්‍රාග ප්‍රහාණයෙන් ඒකට නිස්සරණයට පත් වෙන්න පුළුවන්. ඊළඟට විඤ්ඤාණය. කතමංච භික්කවේ විඤ්ඤාණං යයි මේ භික්කවේ විඤ්ඤාණ කාය. දැන් අර රූප සමුදය, ආහාර සමුදය, සංචේතනා සම්පස්ස සමුදය, වේදනා සංඥා සංකාර තුනේම තියෙන්නේ. නමුත් මේ විඤ්ඤාණ කාය ඊට වඩා වෙනස්. මෙතෙන්දි චක්කු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ගාන විඤ්ඤාණං, ජීවා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං, ඉදං උච්චති භික්කවේ විඤ්ඤාණං නාම රූප සමුදයෝ විඤ්ඤාණ සමුදයෝ. මෙතෙන්දි නාම රූප දෙකම දැන් අර මුලින් රූප විග්‍රහ කළා රූප සමුදේ, ඊට පස්සේ තුනේම නාම, වේදනා සංඥා සංකාර තුනේම තියෙන්නේ නාම. මේ හතරම එකතු වෙලා නාම රූප සමුදයෝ විඥාන සමුදයෝ, නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ. ඒ අනුව මේ නිරෝධ ගාමිනී පටිපදාව විග්‍රහ කරනවා. ඒ අනුව තමා මේකත් අර හත් ආරයටම විඥානං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං. ඒක විඥාන ආස්වාදය. විඥානං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං විඥාන සාදීනෝ යෝ විඥානස්මින් චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග ප්‍රහාණං ඉදං විඥානස්ස නිස්සරණ. මේ අනුව මේ විඥානය රූප, වේදනා, සංඥා, සංකාර, විඥානය කියන පංචස්කන්ධයම පිළිබඳව අපි නිවැරදිව තේරුම් ගත්තොත් අර පියවර හතක් අනුගමනය කරලා අර මේ රූපං පජානාති එවගම රූපං අභිඤ්ඤාය එවගම විඤ්ඤාණං පජානාති විඤ්ඤාණං අභිඤ්ඤාන අභිඤ්ඤාය විඤ්ඤාණ සමුදයං පජානාති විඤ්ඤාණ සමුදයං අභිඤ්ඤාය එවගම මේ අභිඤ්ඤාතං අභිඤ්ඤය වෙලා මේ අභිඤ්ඤාය එවන් විඤ්ඤාණස්ස නිස්සරණං අභිඤ්ඤාය විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුප්පටිපන්නා ඒ සුප්පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ත. ඒ නිසා අර මුලින් පජානාති තේරුම් ගන්න ඕන තමන්ගේ හිතේ මේ වෙන කොහෙන්වත් එහෙම දකින්න බෑ මේ පජානාති අභිඤ්ඤාය දෙකම. තමන්ගේ හිත තුළින් තමා තුළ ක්‍රියාත්මක වන ආකාරය මේ වෙනස සිදුවෙන ආකාරය දැන හඳුනා ගැනීම තමා අභිඤ්ඤාය මේ පජානාති. ඒ වෙනසෙන් අපි මිදී නිදහස් විය යුතුයි නිදහස් විය හැකි ඒ නිදහස් වන ක්‍රමය දැකීම තමා අභිඤ්ඤාය. අභිඤ්ඤාය නිවනටමයි උපකාර වෙන්නේ. මම මේ අභිඤ්ඤාය ගැන තව ටිකක් තව විනාඩි 5කින් පස්සේ කියනවා. ඒ අනුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පඤ්චස්කන්ධයම පියවර එකින් එක පියවර හතකින් අපි මෙනෙහි කරනකොට මේ කෙලෙස් මුල් තුන රාග මුල ද්වේෂ මුල මෝහ මුල තුනම උදුරා දමලා අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය කියන වෙනුවට මේක තියෙන්නේ තේ සුප්පටිපන්නා කියන එක. ඒ අනුව ඒ සුප්පටිපන්නා තේ සුවිමුත්තා සුවිමුත්තා තේ කේවලිනෝ ඒ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති. අර වට්ට තුන රාගවටේ ද්වේෂාටේ මෝහටේ තුනම අලුතෙන් සකස් කරන්නේ. ඒ අනුව නත්ති වට්ටන් කොහොමද පඤ්ඤා පනාය. අර විඤ්ඤාණ පනායෙන් තමා මේ විඤ්ඤාණයෙන් කටයුතු කිරීම නිසා තමා මේ වට තුන නොදැනම හැදුනේ. අර අනිච්ච දුක්ඛ විපරිණාම ධර්මයෙන් නොදැන අර ධර්ම විනේහි චන්ද්‍රාග විනේහි චන්ද්‍රාග ප්‍රහාණය නොකළ නිසා දැන් අපි මේ ධර්මය දන්නවා. පජානාති අභිඤ්ඤයං මේ අනුව අර වට්ටං නත්ති ඒ අනුව ඒ කේවලිනෝ තේ පඤ්ඤා පනාය ඒ අනුව අරහත් තත්වයටම පත් වෙනවා. මේ අනුව මේ පඤ්චස්කන්ධය පිළිබඳවම මේ කෙලෙස් මුල් තුන උදුරා දමන ආකාරය තමයි මේ සත්ත උට්ටාන කුසල කිව්වේ. කුසල කිව්වේ කුණු මුල් තුන. කුණු සලා හරීම අත්තරීම ඒ කුණු මුල් තුන උදුරා දැමීම පියවර හතකින් උදුරා දැමීම කරන්න පුළුවන්. ඒකයි සත්ත උට්ටාන කුසලෝ කිව්වේ. මෙහෙම මේ පඤ්චස්කන්ධය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඊට පස්සේ තව කියනවා ත්‍රිවිධූප පරික්කී හෝත. මේක තවත් මේකට උපකාරවන උපපරික්කී උපකාරවන තවත් ක්‍රම තුනක්. දැන් මෙතෙක් කිව්වේ පඤ්චස්කන්ධය පිළිබඳව මේ පඤ්චස්කන්ධයට අමතරව තවත් තුනක් තියෙනවා. මේ ආකාරයේම මේ පියවර හතින්ම මේ කෙලෙස් මුල් උදුරා දමන්නට උපකාර කරගත හැකි. ඒ තුනත් කියනවා ඉද බික්කවී බික්කු ධාතුසෝ උපපරික්කති. ධාතු කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවී අවකාශ විඥාන අර පුක්කුසාති රජුරුවන්ට කිව්ව ච ධාතු විභංගය. මේකෙත් ඒකමයි කියලා තියෙන්නේ. අර බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පිදුරු මඬුවක ඉඳන් පුක්කුසාති රජුරුවන්ට මේ අර පංච අර රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන නෙමෙයි කිව්වේ. මේ රූප පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියන මේ ච ධාතු ධාතු හය පිළිබඳ විභංගය විග්‍රහ කළේ. ඒ අනුව පුක්කුසාති රජුරුවෝ ඒ පිදුරු මඬුවේ ඉඳන් ඒ රැ ඒ පැයක දෙක ඒ බණ අහලා ඒ ච ධාතු විභංගය අහලා මගඵල ලැබලා අනාගාමී ඵලයටම පත් වුණා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ධාතු විභංගය හරියට අහගත්තත් තේරුම් ගත්තත් තමන්ට පුළුවන්කම තියෙනවා මේ කෙලෙස් මුල් තුන තමන්ගේ හිතෙන් උදුරා දමන්න. ඊළඟට ආයතනසෝ උපපරික්කති. අර සලායතන විභංග සූත්‍රයේ තව නොයෙක් සූත්‍ර තියෙනවා මේ ආයතන හය පිළිබඳව මේ විභංගය මේ විග්‍රහය මේ මුල් තුන උදුරා දමන ආකාරය විග්‍රහ කළා. ආයතන කිව්වේ චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, මනායතනය, කායතනය, මනායතනය. මේ ආයතන හය අපිට පුළුවන්කම තියෙනවා මේ උපපරික්කති. මේකෙත් අර සත් ආකාරයක ආයතන උදුරා දාලා ඉන්ද්‍රිය බවට පත් කරගන්න. ඒ වගේම පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. පටිච්ච සමුප්පාදයත් ත්‍රිපරිවට්ටයක් තියෙනවා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය හැටියට දැනගත යුතුයි. එතන අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය තුළ නිවනක් නැහැ, පැවැත්ම පමණයි. මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයෙන් විග්‍රහ කරන්නේ මේ නිවන වැහෙන මේ ජීවිතයේ පවත්වගෙන යන මේ රාගය, ద్వේෂය, මෝහය යලි යලිත් සකස් කරගෙන මේ දුක්ඛ දෝමනස උපායාසා මේ සියලු දුක්ඛන්දරාව තමන්ම නිර්මාණය කරගන්නා ආකාරය මිසක කිසිසේත්ම නිවනට අදාළ නිවනට ගැලපෙන ධර්මයක් මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ නැහැ. හැබැයි මේක දැනගන්න ඕන. නිවන වැහෙන්නේ කොහොමද? මොන හේතුවක් නිසාද? ඒ නිසා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය හැටියට දැනගන්න ඕන. අවිද්‍යාව අවිද්‍යා මූලයෙන් නිරෝධ කරන හැටි තියෙනවා. ඒ නිසා ඒ නිරෝධ පටිච්ච සමුප්පාද තේරුම් ගන්න ඕන. ඒ වගේම කුණු මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තුනම උදුරා දමන්නට උපකාර වන කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයකුත් බුද්ධ දේශනාවේ තියෙනවා. මේක විභංග ප්‍රකරණයේ මහාවග්ග පාළියේ පැහැදිලිව විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. නමුත් බුද්ධාගම කියන ආගමේ මේක නැහැ. මේ තුන නැහැ. ඉතින් ඒක නිසා නිවනක් නැහැ. බුද්ධාගමේ කිසිසේත්ම නිවනක් නැහැ. මොකද හේතුව පටිච්ච සමුප්පාද විග්‍රහය ත්‍රිපරිවට්ටයක් අහලත් නැහැ, දන්නෙත් නැහැ, කියන්නත් බෑ, විග්‍රහ කරන්නත් බෑ. විග්‍රහ කළොත් වෙන්නේ ආගම ඉවරයි. එහෙමනම් ධර්මයක් වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා. අවිද්‍යා මූල විග්‍රහය අවිද්‍යා මූල විග්‍රහය හැටියට තමන් තේරුම් ගන්න ඕන. අවිද්‍යා මූල නිරෝධය නිරෝධය හැටියට තේරුම් ගන්න ඕන. ඒ වගේම කුසල මූල පටිච්ච සමුප්පාදය විග්‍රහය කුණු මුල් තුන ගලවා දමන්නට උපකාරක ධර්මය හැටියට නිවැරදිව තේරුම් ගත්තොත් ඒ අනුව අර ත්‍රිවිධූප පරික්කී හෝති වෙනවා. දැන් පංචස්කන්ධය පිළිබඳවත් ධාතු හය පිළිබඳවත් ආයතන හය පිළිබඳවත් පටිච්ච සමුප්පාද ධර්මයේ ත්‍රිපරිවට්ටයේ තේරුම් ගත්ත පුද්ගලයා සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්කී ඉමස්මින් ධම්ම විනේ කේවලී උසිතවා උත්තම පුරිසෝති උච්චති. ඒ පුද්ගලයා අරහත්ත්වයටම පත් වෙනවා. ඒ නිසා අරහතුන් වහන්සේ කියන එක තමයි උත්තම පුරිසෝති උච්චති. මේක තේරුම් ගත යුතු ධර්මතාවයක්. මේක තමයි මේ කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන, රාග මුල, ద్వේෂ මුල, මෝහ මුල හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්මයන් තමයි මේ විදිහට විග්‍රහ කළේ. මෙතෙන්දී ඉතාමත්ම අවශ්‍ය දැනුමක් තියෙනවා. පළවෙනි එක පජානාති, ඒක නැතුව කරන්න බෑ. දෙවෙනි එක අභිඤ්ඤය. ඉතා උසස් ආකාරයෙන් තමන්ගේ හිතේ ඒ අරමුණු වන දේ නිවැරදිව යථා පරිදි තමා විසින් තේරුම් අරගෙන දැන හඳුනාගෙන ඒක කළ යුතු සහ නොකළ යුතු දේ තීරණය කිරීම අභිඤ්ඤයං අභිඤ්ඤාත. මේ දෙක හොඳට තේරුම් ගත යුතුයි. පජානාති නැතුව හැබැයි අභිඤ්ඤයං අභිඤ්ඤාතං තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ වචන දෙකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕන. මේ පජානාති කියන වචනේ ත්‍රිපිටකයේ ලක්ෂ වාරයක් විග්‍රහ කරලා තියෙන තමන්ගේ හිතේ ඇතිවන ප්‍රජනනය. පජානාති කියන්නේ ප්‍රජනනය වෙන තත්වය අලුතෙන්. හැම මොහොතක් මොහොතක් පාසාම ඇහැට රූපයක් පටිච්ච වුණාම කනට සද්දයක් නාසයට ගඳ සුවඳක් අර ඒ අලුතෙන් ප්‍රජනනය වෙනවා අලුත් තත්වයක් සකස් වෙනවා. මේ තමන්ගේ හිතේ අලුතෙන් සකස් වූ තත්වය නිවැරදිව දැන හඳුනාගෙන තේරුම් ගැනීම පජානාති. ඒ පජානාති තේරුම් නොගත්තොත් ඒ පුද්ගලයාට අභිඤ්ඤය කියන තත්වයට පත්වෙන්න බෑ. දැන් මේ පොතේ 109 වෙනි පිටේ තියෙනවා, 109 වෙනි පිට හොඳට බලන්න. මේක මේ සේල කියන බ්‍රාහ්මණෙක් සේල සූත්‍රයේ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා, ඇයි උඹට බුද්ධ කියන්නේ කියලා. මොකද කොහොමද උඹ බුද්ධ උනේ, කොහොමද උඹ බුද්ධ කරගත්තේ, මොකද උඹට බුද්ධ කියන්නේ කියලා සේල බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමුදුරුවේ ගමන මේ සේල බ්‍රාහ්මණයාට පිළිතුරක් දෙන්න, අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය මට බුද්ධ කියන්නේ, මම මේ බව උදුරා දැම්ම කොහොමද? අභිඤ්ඤයං අභිඤ්ඤාතං, මේ දැනගත යුතු සියලු කරුණු මේ තමා තුළින්, මේ තමාගේ ඇහැ කන නාසය දිව පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව, මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ කියපු සියලු දේ පජානාති වෙලා ඊට පස්සේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං වුණා. ඒ අනුව භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං. මේ මොකද්ද භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං කියන එක? තව වචනකින් අපි කිව්වොත් මොකද්ද? ආන පාන වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන, ආන පාන කරන්න බෑ පජානාති නැතුව, අභිඤ්ඤයං අභිඤ්ඤාතං නැතුව. ඒ නිසා මේ පජානාති කියන එක තේරුම් ගත්තොත් භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං ටිකක් දුරට කරන්න පුළුවන් ඕනෑම පෘථග්ජන පුද්ගලයෙක්. ඊට පස්සේ මේ ආනපාන කරගෙන යනකොට මේ භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං කරගෙන යනකොට ඒ පුද්ගලයා තුළ අභිඤ්ඤයං අභිඤ්ඤාතං, පරිඤ්ඤයං පරිඤ්ඤාතං, සච්චිකාතබ්බංච සච්චින් කරෝති කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන මේ පියවරහත පූර්ණය වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ 109 වෙනි පිටුවේ ඉඳලා මේ පොතේ 143 වෙනි පිටුව දක්වා දිගටම තියෙන්නේ මේ එකම වචනයක් පිළිබඳව බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙන මේ වචනේ විග්‍රහ කරලා. සබ්බං භික්කවේ අභිඤ්ඤයං කිංච භික්කවේ සබ්බං අභිඤ්ඤයං. දැන් මෙතන මේ දැන් අර පජානාති කියන එකට ගැඹුරෙන් මේ තමන්ව තමා තුළින් තමා තුළ ඇතිවන ක්‍රියාකාරකම්වල වෙනස්කම් දැන හඳුනා ගැනීම තමා මේ අභිඤ්ඤයං අභිඤ්ඤාත. දැන් මෙතන මේ 3 වෙනි ඡේදයේ ඉඳලා 109 වෙනි පිටේ 143 වෙනි පිට දක්වා සියලුම දේවල් මේ බඹයක් පමණ වූ තමන්ගේ ශරීර කූඩුව තුළින් තමාගේ නිවන සඳහා දැනගත යුතු, දැකගත යුතු, තේරුම් ගත යුතු යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී තත්ත්ව. නැතුව මේ කිසිම දෙයක් මේ මෙතන ඉඳන් මේ දිගටෝම තියන කියන පැහැදිලි කරන සියලු දේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළින් පමණක් දැක ගන්න පුළුවන් දේවල් මිසක් බාහිර ලෝකෙ කොහෙන්වත් මේවා දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමා තුළින් මේ තමා තුළ ක්‍රියාත්මක වන වෙනස් වන මේ සියලු දේ දැකීමයි මේ මෙතන ඉඳන් දිගටෝම කියලා තියෙන්නේ. දැන් මුලින්ම මම මේක බොහොම කෙටියෙන් කියනවා විනාඩි කීපකින්. චක්කුම් භික්කවේ අභිඤ්ඤය රූපා අභිඤ්ඤය චක්කු විඤ්ඤාණං අභිඤ්ඤය චක්කු සම්පස්සෝ අභිඤ්ඤය. දැන් අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ කියපු දෙයමයි මේ තියෙන්නේ. යම් පි දං චක්කු සම්පස්ස පච්චයා උපජ්ජති වේදිතං සුඛං දුක්ඛං වා දුක්ඛම සුඛං තම්පි අභිඤ්ඤයං. ඒ වගේම මේ චක්කු පිළිබඳව මුලින් කිව්වා ඇහැ ඇහැ නිකං මේවා වෙන්නේ නැහැ. රූපා චක්කු රූප දෙක. ඊට පස්සේ චක්කු විඥාන ඊට සම්පස්ස ඊට පස්සේ වේදනා ඊට පස්සේ උපජ්ජති සුඛං දුක්ඛං වේදනා. ඒ වගේමයි සෝත ඊට පස්සේ ගාහන ජීවා කාය මනෝ හය පිළිබඳවම දිගින් දිගටම විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ මේ පංචස්කන්ධය පිළිබඳව අර ඇහැ කන නාසය දිව කාය මන කියන හයේ අර දේවල් පිළිබඳව ක්‍රියාත්මක වීම පිළිබඳව මුල්පේ මුල් ඡේදයේ ඊට පස්සේ රූපං අභිඤ්ඤය වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය පිළිබඳව මේ ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් උපාදාය රූප හැටියට උපාදාය. ඊට පස්සේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්නා චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියන ආයතන හය පිළිබඳව මෙතන විග්‍රහ කළා. ඊට පස්සේ ඒ ආයතන හයෙන් ගන්නා රූප ශබ්ද ගන්ධ සුගන්ධ රස සුව පහස ධම්ම පිළිබඳව විග්‍රහ කළා. ඊට පස්සේ චක්කු විඥානයේ සෝත විඥානයේ විඥාන හය පිළිබඳව විග්‍රහ කරනවා. මේ තමාගේ ශරීරයේ කූඩුව තුළ තමන් දන්නේ නැතුවම ක්‍රියාත්මක වන අවස්ථාවල් දේවල් තමයි මේ පජානාති අභිඤ්ඤය දෙකම. ඊට පස්සේ සම්පස්ස හය විග්‍රහ කරනවා. චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ජීවා. ඊට පස්සේ සම්පස්සජ වේදනා හය පිළිබඳව විග්‍රහ කරනවා. ඊට පස්සේ රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා මේ සංඥා හය පිළිබඳව විග්‍රහ කරනවා. ඊට පස්සේ සංචේතන හය පිළිබඳව අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ සියලු දේවල් මෙතන මේ එකින් එක එකින් එක තමා තුලින් තමා දැකිය යුතු ආකාරය අර පජානාති අභිඤ්ඤාතං. ඊට පස්සේ ඒ සංචේතන හය පිළිබඳව ඊට පස්සේ මේ තණ්හා හය පිළිබඳව රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ ධම්ම තණ්හා. ඊට පස්සේ රූප විතක්ක හය පිළිබඳව රූප විතක්ක සද්ද විතක්ක ගන්ධ විතක්ක. ඊට පස්සේ විචාර හය පිළිබඳව රූප විචාර සද්ද විචාර ගන්ධ විචාර පොට්ටබ්බ විචාර. ඊට පස්සේ ඒ මේ තමන්ම මේ විතක්ක විචාර කරන හැටි තණ්හාව ඇති වෙන හැටි මේ ඔක්කොම තමා තුළින් තමා දකින්න ඕන. ඊට පස්සේ ධාතු පිළිබඳව පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු හය අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ කියපු අර ඡ ධාතු විභංගය ඔන්න දැන් පඨවි ආපෝ තේජෝ ආයෝ වෙන. ඊට පස්සේ මේ කසින පිළිබඳවත් මේක විග්‍රහ කළ තියෙනවා. මොකද මේවත් එදා තිබුණු දේවල් එදා කළ දේවල් දැනගත යුතු දේවල් මේවා නිවනට උපකාර නුනට ඊළඟට ඒ කොටස් 32ම විග්‍රහ කළාට පස්සේ ආයතන හය විග්‍රහ කරනවා. මේ ඇහැ දැන් මෙතෙක්කල් චක්කු සෝත ගාන ජීවහා රූප ශබ්ද ගන්ධ මිසක් මේ විග්‍රහයක් කළේ නැහැ. දැන් ඊගාවට චක්කායතනෙ රූපායතනෙ සෝතායතනෙ සද්ධායතනෙ ගානායතනෙ ගන්ධායතනෙ ජීවායතනෙ රසායතනෙ කායතනෙ පොට්ටබ්බායතනෙ මනායතනෙ ධම්මායතනෙ අජ්ජත්තික බාහිර ආයතන 12 පිළිබඳව විග්‍රහ කරනවා. ඒ අනුව ඊට පස්සේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත විඥාන ධාතු රද්ද මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට මේ අර මේ චතු මහා ධාතු උපාදාය රූප උපාදානය කරගත්තාම අට්ඨාරස ධාතු 18ක් හයවරත් තුන 18යි 18ම මෙතන විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට ඉන්ද්‍රිය පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය, සද්ධි ඉන්ද්‍රිය, මෙන්න මගඵල ලබන ඉන්ද්‍රිය හය. උපේක්ඛා ඉන්ද්‍රියෙන් පස්සේ මනින්ද්‍රිය, මනින්ද්‍රියෙන් පස්සේ උපේක්ඛා ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රියෙන් පස්සේ සද්ධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. ඊට පස්සේ මගඵල ලබන්නට සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මගඵල ලබන්නට තවත් ඉන්ද්‍රියක්, මේවට කියනවා අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියලා. ඒ අනඤ්ඤතා අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළාම අර මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා තත්වයට පත් උනේ මෙන්න මේ ඉන්ද්‍රිය අනඤ්ඤතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය මතුවෙලා. ඒ අනුව අරහත් තත්වයට පත් උනහම අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වුණා. මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුවෙන්නේ මගඵල ලබන අවස්ථාවක පමණක්ම. හතර අවස්ථාවක අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතුවෙලා සෝතාපට්ටි ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය පූර්ණ වෙනවා හැම අරහතුන් වහන්සේ කෙනෙකුගේම. ඒ නිසා මේක මේ ඉන්ද්‍රිය විග්‍රහය හොඳට තේරුම් ගන්න ඕන. ආයතන තියෙන තාක්කල් අර චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, මනායතනේ තියෙන තාක්කල් මනින්ද්‍රියක්, උපේක්ඛා ඉන්ද්‍රියක්, සද්ධින්ද්‍රියක්, විරිය ඉන්ද්‍රියක් මතු වෙන්නේ නැහැ. ඒ ආයතන සුද්ධ පවිත්‍ර කරගත්තාම ආනපාන සති සමාධියෙහි පිහිටා මේ කුණු කෙලෙස් කිලුටු අඳුර ඉවත් කරනකොට අර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියය මතු වෙනවා. ඒ ඉන්ද්‍රියය මතු වීමත් සමග අවසාන වශයෙන් බල හයක් තමන් තුළ පිහිටනවා. මේ බල කියන්නේ මේ කෙලෙස් කපා දාන්නට උපකාර වන බල. ඒ බල හය උපකාර වෙනවා. ඒ අනුව මේ අනඤ්ඤතඤ්ඤාස්මීති ඉන්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය, මේ නිවනට උපකාර වන ඉන්ද්‍රිය ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. මේ තමන්ගේ හිත තුළ ඇතිවිය කරගත හැකි, ඇති කරගත යුතු නිවනට උපකාර වන ඉන්ද්‍රිය මේ සියල්ලම. ඊට පස්සේ මේ අට්ඨාරස ධාතු පිළිබඳව නැවත කාම ධාතු, කාම ධාතු ඇතියට රූප ධාතු, අරූප ධාතු, කාම භව ධාතු, රූප භවෝ, අරූප භවෝ, සංඥා භවෝ, අසංඥා භවෝ, නේව සංඥා, ඒවත් තියෙනවා. ඒවත් තේරුම් ගන්න ඕන. නේව සංඥාන අසංඥා තත්ත්වයට පත් වෙනවා. ඒක භවෝ, චතු භවෝ, පංචෝකාර භවෝ. ඊට පස්සේ ධානයක් තියෙනවා. මේවා අරිය ධාන, අරියදි කියලා නෑ. නමුත් ඒ දෙආකාරයෙන්ම තේරුම් ගන්න ඕන. පඨම ධානං, ဒုတိය ධානං, චතුර්ථ ධානං, මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය, උපේක්ඛා චේතෝ විමුක්තිය, ආකාස සංඥායතන, විඥානයතන, ආකිඤ්ඤා, නේව සංඥා, ඒ අනාර්ය අරූපී ධාන, මේවත් තේරුම් ගන්න ඕන. ඒවත් වෙන්න ඉඩ තියෙනවා මිනිහෙකුට. ඒවා වැරදි ඒවා, ඒවා නොකළ යුතු දේවල්, ඒවට නොයා යුතු දේවල්, ඒ මේවත් තියෙනවා. ඊට පස්සේ දැන් ඊට පස්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවිජ්ජා සංඛාර විඥාන නාම රූප මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන සියලු කොටස් නැවත මේ විග්‍රහ කළ තියෙනවා. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ප්‍රලයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. ඊට පස්සේ දුක්ඛ, දුක්ඛං අභිඤ්ඤය, දුක්ඛ සමුදයං, දුක්ඛ නිරෝධං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා චතුරාර්ය සත්‍ය. ඒ වගේම රූප සමුදය, රූප නිරෝධෝ, අර සත්තට්ඨාන කුසල රූප සූත්‍රයේ තියෙන සියලු දේ මෙතන මේ ගැඹුරින්ම කෙලින්ම මෙතන පජානාතින මේ අභිඤ්ඤයං අභිඤ්ඤා තමයි. ඒ සියලු දේ ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සියලු දේට අදාළව මෙව තියෙනවා. ඊට පස්සේ ජරා මරණං අභිඤ්ඤය, ජරා මරණ සමුදයං. දැන් ඒ සත්තට්ඨාන කුසල සූත්‍රයට එහා ගිහිල්ලා ජරා මරණං අභිඤ්ඤය, ජරා මරණ සමුදයං අභිඤ්ඤය, ජරා මරණ නිරෝධං අභිඤ්ඤය, ජරා මරණ නිරෝධගාමිනී. මේ චතුරාර්ය සත්‍ය, මේ ජරා මරණ පිළිබඳ. ඒ වගේම දුක්කස්ස දුක්ඛ සමුදයස්ස දුක්ඛ නිරෝධස්ස මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඔය හතර පැත්ත වේදනා සංඥා සියලු දේ පිළිබඳව මේකේ මේ දිගටම තියෙන ඊට පස්සේ ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක්ඛ සමුදය නිරෝධය නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව ඊළඟට නම්වෙනි ඡේදයේ අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනත්තානුපස්සන නිබ්බිදානුපස්සන විරාගානුපස්සන නිරෝධානුපස්සන පටිනිස්සග්ගානුපස්සන මේ තියෙන්නේ මරණානුස්සතිය බුද්ධානුස්සතිය අර මෙත්තානුස්සති කරුණානු මුද්දා උපේක්ඛා අසුභය මේ දුක ඔක්කොම විග්‍රහ කළා ඊට පස්සේ මේ නිවනට උපකාර වන ආකාරයට අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා විරාගා නිරෝධ අනුපස්සනා කරලා විග්‍රහ කරන හැටි ඒ අනුව පටිනිස්සග්ගානුපස්සන ඊට පස්සේ මේ රූප වේදනා සංඥා සංකාර පිළිබඳව වේදනා සියලු පිළිබඳව නැවත අනිත්‍යානුපස්සනාව විග්‍රහ කරනවා ඊට පස්සේ ජරා මරණානුපස්සනාව ඊට පස්සේ දුක්ඛං අභිඤ්ඤය දුක්ඛ සමුදයං මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන දේ ඊට පස්සේ මේ උප්පාදෝ වාත්තං නිමිත්තං ආයවනං පටිසන්ධි ගතිං නිබ්බිදං උපපත්ති මේ පටිච්චසමුප්පාද විග්‍රහය තවත් විග්‍රහයක් ඒ විග්‍රහය දිගින් දිගටම විග්‍රහ කරනවා ඊළඟට තියෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමා තුල පිහිටා වැඩෙන ආකාරය විග්‍රහ කරලා තියෙනවා ඊගාවට දිගින් දිගටම මේක තේරුම් ගත්තට පස්සේ ඒ අනුව මේ චතුරාර්ය පටිච්චසමුප්පාදයෙන් පස්සේ මේක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙන ආකාරය තමා තුලින් ඇති වෙන ආකාරය විග්‍රහ කරලා තියෙනවා පරිග්ගාඨෝ 11 වෙනි ඡේදයේ ඉඳන් මේ අර පටිසම්භිදාමක් ගත් ප්‍රවණනේ අර මං ඉස්සෙල්ලා කිව්වනේ අට්ඨ කියලා වචනේ අර්ථය මේ අනුව දැන් පරිග්ගාඨෝ පරිවාරට්ඨෝ පරිපූරට්ඨෝ පරිපූරිට්ඨෝ ඒකග්ගොට්ඨෝ අවික්කේපට්ඨෝ පග්ගාට්ටෝ අවිසාරට්ටෝ අනාවිලට්ටෝ අනිඤ්ඤනට්ටෝ ඒකත්තුපට්ටෝ ආරම්මනට්ටෝ ගෝචරට්ටෝ පහනට්ටෝ පරිච්ඡාගට්ටෝ මේ සියලු අර්ථයෙන් තමා තුළ ඇතිවන මේ දේවල් මේ වෙනස්කම් සම්පූර්ණයෙන්ම තේරුම් ගත යුතුයි. ඒ අනුව මේ සමත විපස්සනා තේරුම් ගන්නවා. ඒ අනුව විපස්සනාය අනුපස්සනට්ටෝ සමතස්ස අවික්කේපට්ටෝ සමත විපස්සනා ඒක රසට්ටෝ යුගනද්දස්ස අනතිවත්ත නට්ටෝ සික්කාය සමාධනට්ටෝ ආරම්මනස්ස ගෝචරට්ටෝ ලීනස්ස චිත්තස්ස පග්ගහට්ටෝ උද්දතස්ස චිත්තස්ස නිග්ගහට්ටෝ උබතෝ උබෝ විසුද්ධානං අජ්ජූපෙක්කුණට්ටෝ ඒ අනුව විශේෂාධිගමට්ටෝ උත්තරී පටිවේදට්ටෝ සත්‍යාභිසමයට්ටෝ නිරෝධපටි මේ නිවනට උපකාර වන ඊට පස්සේ ඔන්න බල ඇති වෙනවා. ඉන්ද්‍රිය ධර්ම ඇති වුණාම සද්දා බලස්ස අසද්ධියේ අකම්පියට්ටෝ වීරිය බලස්ස කෝසජ්ජයේ අකම්පියට්ටෝ දැන් සද්දා බලය ඇති වුණාම අසද්ධියේ අකම්පියට්ටෝ දැන් පුද්ගලයේ කම්පණයට පත්වෙන්නේ භක්තිය බැඳීම බය නිසයි. නමුත් මේ සද්ධා බලය ඇති වුණහම මේ අසද්ධියෙන් භක්තියෙන් බැඳීමෙන් කම්පණයටපත් වෙන්නේ අකම්පියට්ටෝ අට්ටෙන් නිදහස් වෙනවා. ඒ වගේම විරිය බලස්ස කෝසජ්ජේ අකම්පියට්ටෝ මේ කෝසජ්ජ කියන්නේ කුසීතකම කම්මැලිකම ඒ කම්මැලිකමක් ඇති වෙන්නේ ඒ පුද්ගලයා තුළ ඒ අනුව අකම්පියට්ටෝ සති බලස්ස පමාදට්ටෝ අර පමාද කියන්නේ මේ මත්වීම නැවත නැවත අලුතෙන් ප්‍රභවයේ වීම පමාද. ඒ ප්‍රමාද වෙන්නේ නැහැ සති බල තියෙනකොට ඒ අනුව අකම්පියට්ටෝ. සමාධි බලස්ස උද්දච්චේ මේ හිතේ විසිරීම උද්දච්චය විසිරීම විස්සෝපය ඒක ඇති වෙන්නේ අර සති බල නිසා සමාධි බල නිසා. පඤ්ඤා බලස්ස අවිද්‍යාය අකම්පියට්ටෝ අවිද්‍යාවෙන් අර අවිද්‍යාවට බැඳින්නේ අර මේ පහෙන්ම සද්ධා බල විරිය බල සති බල සමාධි බල පඤ්ඤා බල පහෙන්ම අකම්පියට්ටෝ අපි අර පස්සම් බයං කාය සංකාරම් පස්සම් බයං චිත්ත සංකාරම් කියපු එකේ ප්‍රතිඵලය තමයි අකම්පියට්ටෝ කම්පණය වීම සහ මුලින්ම නවත්වනවා. අපි අර ඉන්ද්‍ර කීලයක්සේ නොසැලෙන විදිහට උපේක්ඛාසිත පවත්වාගෙන යන්න පුළුවන් මේ සද්දා බල විරිය බල සති බල සමාධි බල පඤ්ඤා බල යම් කෙනෙක් තුළ පවතිනකොට. අර සති බල සමාධි බල ඉන්ද්‍රිය බල නැතිකොට තමයි මේ කම්පණයටපත් වෙන්නේ, මේ සෙල වෙන්නේ, මේ විස්සෝපයටපත් වෙන්නේ, මේ උද්දච්චයෙන් විචිකිච්ඡාවෙන් අර විතක්ක විචාර කර කර අර නොයෙකුත් මේ පැවැත්ම තුළ මේ දුකටපත් වෙන දේ කරන්නේ. ඉතින් ඒක නිසා මේ විග්‍රහය ඊට පස්සේ අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මේ ඊට පස්සේ මේ මේක තේරුම් ගත්තාම මේ චිත්තානුපස්සනාව තියෙනවා. ඊට පස්සේ ඒ චිත්තානුපස්සනාව පූර්ණ වෙනකොට සත්ත බොජ්ජංග සම්පූර්ණ වෙන බව ඊට පස්සේ විග්‍රහ කරලා තියෙනවා. ඒ සත්ත බොජ්ජංග පූර්ණ වුණාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන ආකාරය මේ මේ අභිඤ්ඤාතං අභිඤ්ඤය සම්පූර්ණයෙන්ම නිවන තමා තුළ සාක්ෂාත් වන ආකාරය මේකේ විග්‍රහයක් සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ වෙන ආකාරයෙන්ම තමයි මේ ඔය පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං විග්‍රහය තියෙන්නේ. මේ සියලු දේ තමා තුළ සිදුවෙනවා. තමන්ට ඒක ඒව දැනුණත් නොදැනුණත් මේ ආනපාන සති සමාධියෙහි පිහිටා ක්‍රියා කරනකොට ඔය සියලු දේ වැඩෙනවා. හැබැයි මේ වැඩෙනකොට ඒ තමා තුළ ඇතිවන වෙනස තමා විසින් දැන හඳුනා ගැනීම තමා පජානාති අභිඤ්ඤයං අභිඤ්ඤාති. ඒ අනුව තමා භාවේතබ්බංජ භාවිතං පහතබ්බංජ පහිනං කියන මේ ආනපාන දිගටම බොහොම පිරිසිදුව පැහැදිලිව කරන්න පුළුවන් දැන් අද වෙන විට මේ භාවනාවකට අදාළ මගඵල ලබන්නට අදාළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට අදාළව කළ යුතු කරගත යුතු සියලු දේ දැනගත යුතු සියලු දේ තේරුම් ගත සියලු දේ තේරුම් කරලා කියලා දීලා පැහැදිලි කරලා මග විවුර්ත කරලා තියෙනවා. හැබැයි එකම එක තැනකට එකකට විතරයි එන්නේ. මේක මේ කරපු මහා විශාල විග්‍රහයේ බොහොම සුළු දෙයක් තේරුම් ගති. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට, ඒ කියන්නේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන අරමුණු වයින් එකයි එක මොහොතක එන්නේ. ඒ වර්තමාන මොහොතේ එන එක අරමුණ පිළිබඳව අවධානයෙන් ඉඳලා ඒ අරමුණ භාවිතා කළ යුතු යහපත් අරමුණක් නම් ආසේවිතාය භාවිතාය බහුලී කතාය කිරීමත් බහුලව භාවිතා කිරීමත් ඒක බැහැර කළ යුතු අරමුණක් නම් පහතබ්බංච පහිනන්නම් එතෙන්දි කළ යුතු ක්‍රියාකාරකම් ලැනමත් තමා ආනපාන සති සමාධි. අර බැහැර කළ යුතු අරමුණ බැහැර කරන්නට තමා මෙත්තානුසතිය, අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය වඩන්න ඕන. එතන ආනපාන දෙකම තියෙනවා. ඉතින් ඒක නිසා අර භාවිතා කළ යුතු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා අලෝභ අදේශ අමෝහ වීතරාගී වීතදේශී වීතමෝහි ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා දිගටම ආසේවිතාය භාවිතාය බහුලීකට. හැබැයි අර කොයි මොහොතක හෝ ඒ වර්තමාන මොහොතේ තමන්ගේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට එනවනම් ප්‍රිය දේට ඇලීමකින් සම්බන්ධයක් ඇති වෙන්න, අප්‍රිය දේට ගැටීමකින් එනවනම් අලුතෙන් සම්බන්ධයක්, මෙතෙන් නූපන් මෙතෙක් නූපන් සම්බන්ධයක්. අනු කියන්නේ අලුතෙන් උපදින්නට එන සම්බන්ධ. ඒක පස්සනා කිරීම සතර අනුපස්සනාවයි. ආනපාන සති සමාධියේ පිහිටා සම්පජානකාරී හෝති වුණාම මේ අනුපස්සනාව පූර්ණය කරගන්න පුළුවන්. ඒකයි එකම මේ මෙතෙක් කල් මේ තේරුම් ගත යුත්තේ. එතකොට තමන් ගෙදර ගියත් කරන කියන හිතන ඒ සියලු දේවල් ඒ මොහොතේදී කරන්න පුළුවන්. රාජකාරියක් කළත්, ක්‍රියාවක් කළත්, වාහනයක් කෙලෙව්වත්, ගෙදර ගියත් මිදුලු අතු ගන්නවා, උයනවා, කනවා, බොනවා, නානවා, වැසිකිලි කැසිකිලි යනවා, ඇඳුම් අඳිනවා, මේ සියලු දේ කරන්න පුළුවන්. හැබැයි අර හරියට තේරුම් ගන්න ඕන මේ අරමුණ නිසා සම්බන්ධයක් ඇති වෙනවා නම් ඒ අරමුණ නොකර සංපජානකාරී හොති වෙන. ඒ සම්බන්ධය ඇති නොවන ආකාරයට අලුතෙන් ප්‍රිය දෙයට ඇලීමක් හෝ අප්‍රිය දෙයට ගැටීමක් හෝ ප්‍රියාප්‍රිය අතර මැනීමක් හෝ ඇති වෙනවා නම් සම්බන්ධයක් ඇති වෙනවා. ඒ ඇති නොවන ආකාරයට අපි මේ සියලු දේ කරන්න පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන. ඒ අනුව මේ ආනපාන සති සමාධිය පිහිටනවා. ඒ අනුව අභිඤ්ඤාතං අභිඤ්ඤේය භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කියන මේක මේ ආනපාන සති සමාධිය පූර්ණයි. මේක විශේෂයෙන් අපි එක තැනකට ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා අපි හිතමුකෝ සුමානයක් භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා එතන හිර කළා හරියට කම්බෝලින් බැඳලා හරක් රංචුව තියන්නා වගේ තමයි අර භාවනා මධ්‍යස්ථානය. ඊට පස්සේ කම්බෝ ටික ලිහලා හරක්ව එළියට දානවා. ගෙන්නේ මොකද? අර කුඹුරු ටික අර ඔක්කොම ටික හවු හවු ගාලා කාගෙන කාගෙන යනවා. ඕ ඒකයි වෙන්නේ. දැන් ඔය භාවනා මධ්‍යස්ථාන වලට ඔය උපාසකම්මලත් ගිහිල්ලා තිනේ. ගිහිල්ලා සුමානයක් හිටියාම ඒ සුමානෙට විඥාණයට ආහාර නැහැ. මොකද වෙන්නේ? අර ලෙහෙල දැම්මම එළියට ආවම අර හිටියට වඩා ගෙදරට ආවම බලන්න උපාසකම්ම කෙනෙක් හරි මහත්තයෙක් හරි උපාසක මහත්තයෙක් හරි ඔය කියන සම්මත භාවනා මධ්‍යස්ථාන වලට ගියායත් ඉන්නවා යනායත් ඉන්නවා. ගෙදරට ආව ගමන් රාගය උපරිමයි, ද්වේෂය, තරහ, වෛරය, ක්‍රෝධය. ඇයි අර සුමානටත් එක්ක ආහාර ගන්නව? අර සුමානටත් එක්ක අර බඩගින්න හිටියානේ, ඒ සුමානටත් එක්ක ආහාර ගන්නව. එනිසා රාගය, ද්වේෂය, මෝහය උපරිමයි. ඊට පස්සේ තමයිට අවුරුද්දක් විතර යන. හැබැයි අර භාවනා මධ්‍යස්ථානයට ගිය සුමානේ එක තාවකාලිකව බලෙන් තාවකාලිකව යටපත් කරගෙන තිබුණා. දැන් මේකේ අපි එහෙම කිසිම කෙනෙකුට නීතියක් පැනෙව්වෙත් නැහැ. නිදහස දුන්නා සොයන් සංවරයෙන් කටයුතු කරන්න. දැන් තමන් තේරුම් ගත්තා මේක මේ මෙතන හිටියට විතරක් නෙමෙයි, ගෙදර ගියත්, කොහේ ගියත්, රැකියාවකට ගියත්, රාජකාරියකට ගියත්, වාහනයක් කෙලෙව්වත්, මොන මොන ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ කරන හැම අවස්ථාවකම තමන් සොයන් සංවරයෙන් තමන්ගේ ඉන්ද්‍රියය සංවර කරගෙන මේ ආනපාන සති සමාධියේ පිහිටියාම ඒක පුරුද්දක් වෙනවා. ඒක නිවනටම උපකාර වෙනවා. ඒක ගෙදෙට්ටත් හොඳයි, රටටත් හොඳයි, ගමටත් හොඳයි, මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරටත් හොඳයි, ගහකොළවලටත් හොඳයි, විශ්වයටත් හොඳයි, මේ භූත පෙරේත පිසාචාදී වූ අමනුෂ කොට්ටාස වලටත් හොඳයි, ඔය අනිකුත් සත්වයන්ටත් හොඳයි, පුද්ගලයන්ටත් හොඳයි, සියලු දෙනාට හොඳයි, තමන්ටත් හොඳයි. ඒකයි වෙන්න ඕන. නැතුව මෙනකන්නේ මේක අපි මේ කරන වැඩපිළිවෙලත් එක්කම මේ ආනපාන සති සමාධියත් යන්න ඕන. නැතුව මේකට විශේෂ එකක් කියලා මේක කරන්න හොඳ නැහැ. දවසේ පැය 24 තුල දැඩි නින්දෙන්ට අමතරව ඕනෑම වෙලාවක එකපාරට විඥානයේ ආහාර හොයන්න අරමුණක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අරමුණ වහාම අරගෙන ඒක භාවිතා නොකළ යුතු දෙයක් නම් ඒක අර ආනපාන කරලා ඒකෙන් මිදින් දාස් වෙන්න. ඒකයි කරන්න නෑ සමහර විට වෙනත් දේවලුත් උපකාර වෙන්න පුළුවන් මේකට. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඕකට විතරක් සීමා කළ හරියන්නේ නෑ. මේකට අදාළව තව හුඟක් දේවල් තියෙනවා. තේරුණාද? දැන් මේකට මේ මාර්ගයේ යන්න තව හුඟක් දේවල් උපකාර වෙනවා. ඒක නිසා ඒ වෙනත් ප්‍රශ්න ඇහුවට වරදක් නෑ. වෙනත් ප්‍රශ්න නොයෙකුත් පුද්ගලයන්ට දැන් අපි හිතමුකෝ ආනපාන සතිය නෙමේ අපි වැන්දලා පුදලා සිල් සමාදන් වෙලා හරි අර වන්දනා ගමන් ගිහිල්ලා හරි ඔය තව නොයෙකුත් දේවල් වල බෝධි පූජා කරලා සිල් සමාදන් වෙලා දාන දීලා මේක හරියනවද නැද්ද කියලා දැනගන්න ඕන. ඒක ආනපාන සිදුවෙනවද නැද්ද කියලා දැනගන්න ඕන. ඒව තේරුම් නොගෙන හරියන්න. ඒ නිසා මේ ප්‍රශ්න අපි මෙහෙම සීමාවක් නැහැ. ඕන ප්‍රශ්නයක් ඕන කෙනෙක් අහන්න. එහෙම ඕන. දැන් රූපං අභිඤ්ඤයේ වලට ඉස්සෙල්ල මොකක්ද ඕන? රූපං පජානාති තමයි පළවෙනි එක. දැන් මෙහෙමයි. රූපං අභිඤ්ඤය වියයුත්තේ මේ සතර මහා භූතයන් භාවිතයෙන් තොරව අපිට ජීවත් වෙන්න බැරි බව දැනගන්න ඕන අභිඤ්ඤය. ඒ වගේම මේ සතර මහා භූත අපි පාවිච්චි කරනකොට අපි වෙන් කළා කොටු කළා මේවා මම මගේ කියලා උපාදානය කරගත්තොත් මේකෙන් ණයක් වෙනවා හානියක් වෙනවා මේක කරදරයකටපත් වෙනවා බයක් වෙනවා බරක් වෙනවා බව අභිඤ්ඤයයන් අභිඤ්ඤාත දෙකක් තියෙනවා. තේරුණාද? මේ රූප මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර භාවිතා නොකර ජීවත් වෙන්න බෑ. මේක උපාදානය කරගත්තොත් විතරයි ගැළ ප්‍රශ්නේ. මේ දෙකම දෙපැත්තම දෝතාවෙම නිවැරදිව දැන ගැනීම අභිඤ්ඤයයන් අභිඤ්ඤාත. එතකොට පංචස්කන්ධයම අපි භාවිතා කළ යුතුයි ජීවත් වෙන්න. පංචස්කන්ධයම උපාදානය කළගත නොගත යුතුයි නිවන් දකින්න. ඒ දෙකම දකින්න ඕන. ඒ දෙකම දකීම තේරුම් ගැනීම තමයි අභිඤ්ඤයයන් අභිඤ්ඤාත. එකක් නෙමෙයි. ඒ දෙකම තේරුම් නොගත්තොත් එතන පජානාතිත් නැහැ අභිඤ්ඤයයන් අභිඤ්ඤාතනුත් නැහැ. භාවයතබ්බංච භාවිතනුත් නැහැ පාහයතබ්බංච පහින. ඒකනේ අර අර ශේල බ්‍රාහ්මණයට කියපුව බුදුහාමුදුරුවෝ කිව්ව පුදුම විදිහට කෙටි වචන තුනක්. අභිඤ්ඤයයන් අභිඤ්ඤාතං භාවයතබ්බංච භාවිතං පහතබ්බංච පහින. මේ ආනපාන මෙන්න මේකයි තේරුම් ගත යුතු. මුළු බුද්ධ ධර්මයේම හරය තියෙන්නේ ඕකයි. හැබැයි අපි මේක තේරුම් ගත්තාම මේ නිච්චානිච්ච සුඛ දුක්ඛ අත්තානත් තේරුම් අරගෙන නිබ්බිදා කියන தത്വෙට පත් වෙන්න ඕන. නිබ්බිදා කියන தത്വෙට පත් වෙන්න බෑ අනිච්ච දුක්ඛ අනත් තේරුම් ගන්න නැතුව නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් කරන්න නැතුව. නිච්චනං සුඛනං අත්තනං බැඳිනවා. අභිනන්දනයෙන් බැඳිනවා. සසරට බැඳිනවා. බද්ධ වෙනවා. සංදි වෙනවා. සංදි වෙන්නේ බද්ධ වෙන්නේ මොකක් නිසාද? නිච්චයි සුඛයි අත්තයි කියලා අස්මිමානෙන් හිතුවොත්. මමත්වෙන් හිතුවොත්. ඒවා ඒ නිසා අනිච්ච දුක්ඛ අනත් තේරුම් නොගෙන මේ කිසිම දෙයක් කරන්න බෑ. ඒකත් අභිඤ්ඤාතං අභිඤ්ඤේ. ගාදන්ති කියන්නේ මේ ගමන යන්නට උපකාර වන මාර්ගයට පිහිසෙනවා මාර්ගයට වැටෙනවා ධම්ම විනේ ගාදන්ති. ධම්ම විනේ කියන වචන දෙක නැතුව ගාදන්ති වල තේරුමක් නැහැ. ධම්මේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාවිතබ්බෝ කියන එකට ධම්ම විනේ ගාදන්ති. මේ ධම්ම විනේ කියන්නේ හේතුඵල ධර්මයට බහගලපා බැලීම සූත්‍රයට ගලපා බැලීම යෝ ධම්මෝ ණය විනයට ගලපා බැලීම සෝ යෝ විනයෝ ඒ අනුව ගලපා බලා වැරදි දේ අස්කිරීමත් පස්කිරීමත් හරි දේ ආන කිරීමත් භාවිතා කිරීමත් ගාදන්ති නෑ ඕනම මනසක් තියෙන මිනිහෙකුට මේ ඥානතෝ පජානාති වෙන්න පුළුවන් සෝතාපන්න ඵලයට පත් වෙලා නැහැ තව පජානාති ඕන කෙනෙකුට හොඳට යම් ආකාරයක පොඩි නිවහල්ව නිදහස්ව හිතන්න පුළුවන් නම් මගඵලක් ලැබෙන්න ඉස්සෙල්ලා ඕනම මේ අවුරුදු 10-12කින් පස්සේ 15-16කින් පස්සේ මේ කියන පජානාති තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ හිතේ දැන් මම මේකට පොඩි උදාහරණයක් කියන. දැන් තමන්ට ඇහෙන් නොගැලපෙන දෙයක් දැක්කොත් නොපෑහෙන නොගැලපෙන තමන්ගේ හිතේ අමුතු වේගයක් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් වේගයක් වේදනාවක් එනවද? ඒ එන වේදනාව ඒ වෙන මේ දැන් තිබුණ තත්ත්වයේ වෙනස් අත්තකට පත් වුණාද? අර තිබුණ තත්ත්වය දැන් වෙනස් වුණා. අලුතෙන් ප්‍රජනනය වුණ අලුත් තත්ත්වයක්. මෙන්න මේ අලුතෙන් ප්‍රජනනය වූ අලුතෙන් සකස් වූ ප්‍රභවය වූ නිර්මාණය වූ තත්ත්වය තමා විසින් දැන හඳුනා ගැනීම පජානාති. ඒක දැන හඳුනා ගැනීම මොකද්ද? තමා තුළින් තමාගේ හිතේ වෙනස් වූ බව. ඇයි තමන්ගේ හිත දැන් අපි හිතමු හිත බොහොම සතුටෙන් තියෙනවා. මේ සතුටෙන් තියන සිත එක පාටම කම්පණයට පත් වෙලා අර කම්පාවක් අලුතෙන් අනුරාගයක් කියමුකෝ. අනුරාගයක් අලුතෙන් ඇති වුණා. මේක දැන හඳුනා ගැනීම පජා නාති. මේ හිත මෙතෙක් වෙලා මේ විදිහට තිබුණු හිත දැන් එක පාටම වෙනස් වුණා. ඒ වෙනස් වෙන හේතුවක් තියෙනවා. ඒ වෙනස් වීමට හේතුව දැන හඳුනා ගැනීම, ඒ වෙනස හඳුනා ගැනීම සහ වෙනස් වීමට හේතුව දැන හඳුනා ගැනීම පජා නාති. ඒ වෙනස හරියටම මේ වෙනසෙන් අපි හේතුව දැනගෙන හේතු අයින් කිරීම දැනගත්තා නම් අභිඤ්ඤයං අභිඤ්ඤාත. භාවයතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කරන්න බෑ අභිඤ්ඤාතං අභිඤ්ඤය නැතු. ඒක දෙකම මේක තමයි නිවනට උපකාර. දැන් මේ බුද්ධ දේශනාවේ සියලුම සූත්‍රවල ඔය පජානාති කියන වචනේ කොහේ හරි තියෙනවමයි අනිවාර්ය. නමුත් ඕක ත්‍රිපිටකේ මේ සිංහල බුද්ධාගමේ මේ සිංහල බෞද්ධයට ඔය දහම් පාසලක කොත්නකවත් කවදක්වත් කිසි තැනක මේක කියා දීලා නැහැ. මේක පෙන්වලා දීලා නැහැ. මේ වචනේ අර්ථය නැහැ. මේක සිංහල භාෂාවේ තියෙන වචනයකුත් නෙමෙයි. ඥානතෝ කියන්නේ දැනුම. පජානතෝ කියන්නේ මේ තමන්ගේ හිතේ තුළ මේ ක්‍රියාව නිසා ඇති වූ වෙනස, ඒ වෙනස්කම අලුතෙන් ඇති වූ තත්ත්වය, මේකට කියනවා නිබ්බති කියලා. තව වචනයක් තියෙනවා පටිච්චසමුප්පාද ධර්මයේ, දැන් චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති, උප්පාදෝ පවත්තම් පවත්ත නිමිත්තන් නිමිත්ත ගතින් ගති ආයුහනං ආයුහනං නිබ්බති. නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්බන්. මේක තේරුම් ගැනීම තමා නිබ්බති කියන අලුතෙන් නිර්මාණය වූ සකස් වූ තමන්ගේ තුළ බිහි වූ තත්ත්වය වෙනස දැන හඳුනා ගැනීම තමා නිබ්බති. ඒක තමා පජානාති. මොකද්ද ඔව් රූප නිරෝධයයි රූප නිරෝධ ගාමිනී පටිපදාව. රූප සමුදය වෙන හැටි දන්නවද? එමනම් රූප සමුදය වෙන්නේ හේතුව මොකද? ආහාර සමුදයෝ රූප සමුදයෝ. දැන් රූප යං රූපං පටිච්ච, පටිච්ච නොවි රූප සමුදය වෙන්නේ. දැන් චක්කුංච පටිච්ච රූපේච, සෝතංච පටිච්ච සද්දං, ගානංච පටිච්ච ගන්ධං, ජීවා පටිච්ච රස, කාය පටිච්ච පොඩ්ඩම, මනාච පටිච්ච හයම්ම රූප සමුදය වෙනවා. එකකින් නෙමෙයි. ඇහෙන් රූපයක් දැක්කත් රූප සමුදය වෙනවා, කනෙන් ශබ්ද රූපයක් ඇහුවත් රූප සමුදය වෙනවා, නාසයෙන් ගඳ සුවඳ රූපයක් ගත්තත්, දිවෙන් රස රූපයක් ගත්තත්, කයින් පොට්ටබ්බ රූපයක් ගත්තත්, මනසෙන් ධම්ම රූපයක් ගත්තත් අර රූප සමුදය වෙනවා. ඒ සමුදය වෙන්නේ පටිච්ච වුණොත්. ඒ පටිච්ච වීම නවත්තන්න පුළුවන් නම් ඒ පටිච්ච වෙන්නේ රෝධ ගැහිම නිසා. හිත දිගේ සංචේතනා රෝධ ගැහිම නිසා. දැන් මේ රූප කියන එකට අර වේදනා සංඥා චේතනා සංකාර විඥාන පහම එකතු වෙනවා. උපකාර වෙනවා. එකට වෙනවා මේ පහම. නැතුව අපි මේ විග්‍රහය වෙනම කළාට රූප විග්‍රහය, වේදනා විග්‍රහය, සංඥා සංකාර විඥාන පහක් හැටියට කළාට මේ පහම එකම මොහොතක මෙහෙම කරන වෙලාවක මේ පහම සිද්ධ වෙලා ඉවරයි. ඒක විග්‍රහ කරන්න පුළුවන් වුණා බුදුහාමුදුරන්ට මේ විභජනය කළා මේක විග්‍රහයක් හැටියට. නමුත් මේ විග්‍රහය අපිට තේරුම් ගන්න බැරි තරම් ක්ෂණයකින් සියලු සිද්ධ වෙලා ඉවරයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එකටමයි සිද්ධ වෙන්නේ. එකක් වෙන්නේ නැහැ. රූප වුණත් අනිවාර්යෙන් වේදනා සංඥා සංකාර විඥාන වෙනවා. හැබැයි රෝධ නිරෝධ කළොත් එක වෙන්නේ නැහැ. ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ. එකක් නිරෝධ කළොත් අනික නිරෝධ වෙනවා. දැන් මෙතන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. මේ පහෙන් අපිට නිරෝධ කරන්නට පහසුම ලේසිම කොටස මොකද්ද? සංකාර. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්බේ සංකාරා අනිච්ඡාති. සබ්බේ සංකාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන සංකාර ඇති වෙන්නේ කොහොමද? අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ විභංග මේ අභිඤ්ඤාතං විග්‍රහයේ සංකාර ඇති වෙන්නට හේතුවක් තියෙනවා සංචේතන. චක්කු සංචේතන, සෝත සංචේතන, ගාන සංචේතන, ජීවා කාය මනෝ සංචේතන. මේ සංචේතනා කිව්වේ මොනවාද? අපි දැන් මේ සංකාරයක් කරන්නේ මේ සංචේතනාවක් මූලික කොටගෙනමයි, නිදාන කොටමයි, ප්‍රත්‍ය කොටමයි. මේ සංචේතනා කරනවා කියන්නේ දැන් අපි කන එක සංකාරයක් නෙමෙයි. තේරුණාද? අපි හිතමුකෝ අපි රස දෙයක් රස කේක් කෑල්ලක් කෑම කියලා. ඒක සංකාරයක් නෙමෙයි. ඒ රස කේක් කෑල්ල අපි කටට අරගෙන ඊට පස්සේ මේ කේක් කෑල්ල රස නම් හෝ නිරස නම් මේ කේක් කෑල්ල ගත්තට පස්සේ අපි අර රස සංචේතනාවක් පවත්වනවා, මනිනවා. මේ රේ කේක් කෑල්ල දැන් කටට අරගෙන මීට ඉස්සෙල්ලා කෑව සියලු කේක් කෑල්ලිත් එක්ක මැනලා සංසන්දනය කළ සංචේතනා පාත්ත. සංචේතනා පාත්තල මේ කේක් කෑල්ල රහනම් ඊට පස්සේ දැන් හිත දිගේ සංචේතනා පාත්තන කොහෙන්ද මේ කේක් කෑල්ල ගත්තේ? කවුද මේ කෑදුවේ? කීයද මේක? මේකෙන් මට තව කෑල්ලක් ගන්න බැරිද ගන්න? මගේ නෑන්ට, යාළුවන්ට, අම්මල තාත්තලට, ළමයින්ට මේ අයටත් මේ කේක් කෑල්ල දෙන්න ඕන, හෙටත් කන්න ඕන. මේ ඔක්කොම මොනවද? සංචේතන. දැන් මේ සංචේතනාව නිසා අර කේක් කෑල්ලට අපි සංකාරයක් කළා, සම්බන්ධයක් ඇති වෙලා, විඥාන චිතක් ඇති වෙලා මේ සාර බවත් සංසාර බවක් ඇති වුණා, සම්බන්ධයක් ඇති වුණා, සමුදය සම්බන්ධයක් අලුතෙන් ඉපදුනා, සමුදය බිහි වුණා. ඒකමයි මේ සියලු තැන්වල සියලු අවස්ථාවල වෙන්නේ. ඒක නිසා මේ සංකාර නිරෝධෝ නිබ්බාන. සංකාර නිරෝධ කිරීම. එතකොට අර රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ඔය සංකාර නිරෝධයෙන් නිදහස් වෙනවා. ඒකයි බුදුහාමුදුරුව පෙන්වුවේ පහසුම දේ, පහසුම මඟ මේ සංකාර තේරුම් ගැනීම. දැන් අද සංකාර කියන වචනේ සම්පූර්ණ වචනෙත් විකෘත කළා. අද මොකද දැන් ඔය සංකාර හැටියට සිංහල භාෂාවට පරිවර්තනය කළ ළමයින්ට උගන්වන්නේ? සංස්කාර. ඔය වචනේ සම්පූර්ණ වැරදි. දැන් සංස්කරණය කරනවා කියන්නේ මොකක්ද? දැන් ඔය අපි දන්නවනේ මේ සංස්කාරකලා ඉන්නවනේ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවා සංස්කාරකලා. ඒගොල්ලෝ සංකාරද කරන්නේ සංස්කාරද? ඒගොල්ලෝ සංස්කාරනේ. ඒක හරි. නමුත් දැන් මේ ඉන්න හැම කෙනෙක්ම මෙතන තමන් අතීතයේ මේ මොහොතට පෙර ප්‍රියමනාප හෝ අප්‍රියමනාප විදිහට තමන්ගේ හිතට යමක් ආවොත් අර ප්‍රියමනාප නම් කාම විතක්ක හැටියට සංකාර කරනවා. අප්‍රියමනාප නම් ව්‍යාපාද විතක්ක විචාර හැටියට සංකාර කරනවා. ඒ වගේම විහිංසා හැටියට සංකාර කරනවා. මේ සංකාර කිරීම නිසා අපේ විඥානේට ආහාර ලැබෙනවා. මනෝ සංජේතන ආහාර, සම්පස්ස ආහාර ලැබෙනවා, විඥාන ආහාර ලැබෙනවා. ඒ අනුව අපි අර සම්බන්ධයක් ඇති වෙලා හිටෙන් ඊට පස්සේ ඒ කරා හොයාගෙන හඹාගෙන ගිහිල්ලා මේ දේවල් නැවත නැවත යලි යලි මේ සම්බන්ධතාවයක් සමුදය ඇති කරගන්න. මේකම තමයි වෙන්නේ. ඒක එතකොට වෙන්නේ මොකද? අර රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එකටම gediya පිටින් අල්ල ගන්න, බදා ගන්න, උපාදානය කර අයිටි කර ගන්න, ගොඩ ගහ ගන්න. ත්‍රිවිධූප පරික්කේ කියන්නේ දැන් මේ පංචස්කන්ධය පිළිබඳව මේ සත්තාට්ඨාන කුසලයේ සූත්‍රයේ විග්‍රහ සහිතව කළේ ඒ ආකාරයටම මේ කුණු මුල් තුන පියවර හතකින් උදුරන්න පුළුවන් තවත් ක්‍රම තුනක් තියෙනවා. ත්‍රිවිධ උපපරික්කි උපකාර කරගත හැකි තවත් ක්‍රම තුනක්. ක්‍රම තුන තමා මේ ච ධාතු විභංගය. අතන කලේ පංචස්කන්ධ විභංගයනේ. ඊට පස්සේ ආයතන හය ආයතන විභංගය. පටිච්ච සමුප්පාද විග්‍රහය විභංගය, පටිච්ච සමුප්පාද විභංගය. ඒ තුනෙනුත් ඔය කියන සත්තට්ඨාන කුසලෙම කුණුමුල් තුන උදුරා දමන්නට උපකාර වන ආකාරයට අනිච්ච දුකානත්ත තේරුම් අරගෙන නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා කියන තත්වයට පත් වෙන්න පුළුවන්. ඒකයි ත්‍රිවිධූප පරික්කේ හොටි. හැම තැනම ත්‍රිපරිවර්තය. දැන් විභංග කරනවා කියන්නේ මේ කණුව ගන්නකෝ. මේ කණුවේ තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි. මේ කණුව හිස් තැනක් නොතිබුණා නම් මෙතන හදන්න පුළුවන්ද? මේක හැදුවේ විඥාණයෙන් මිනිහෙක් නෙමේද? මේක පහ. දැන් අපි මේ කෝප්පේ ගන්නවා. මේ කෝප්පේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. මේ කෝප්පේ හදන්න බෑ හිස් තැනක් නැතුව. මේ කෝප්පේ විඥාණයෙන් හදලා තියෙන. මේක තමයි. මේ සියලු දේ අපිට තේරුනේ නැතුවට ඔය ගහ කොළ මේ හැම දෙයක්ම මේ කියන ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන හයට ආйти. ඒක නැතුව කිසි වැලි කැටයක්වත් තියෙන්න බෑ. වැලි කැටයක් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි උතන හිස්තනක් තියෙන්න ඕනේ වැලි කැටිය. ඒක අර යම් ආකාරයක මේක මේ විඥාණයෙන් මේක අපිට තේරුම් ගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්, හදා ගන්න. සියලු දේ මේ ලෝකේ තියෙන මේක අර මීටත් වඩා හුඟක් ගැඹුරෙන් පුකුසාති රජුරුවන්ට නිවනටම උපකාර වන ආකාරයට මේ ච ධාතු විභංග සූත්‍රය පුකුසාති රජුරුවන්ට දේශනා කරපු සූත්‍රය තියෙනවා. ඒකම ඇති හොඳටම නිවන් දකින්න වෙන මොකවත් ඕන. නමුත් ඊට වඩා ලේසි මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන මේ පංචස්කන්ධය පිළිබඳව අපිට දකින්න පුළුවන් නම් ඒක ඊටත් වඩා ලේසි පහසුයි. අරක ටිකක් ගැඹුරුයි. අරක ටිකක් බලවත්. ඒක ටිකක් ප්‍රඥාවන්තයෙකුට තමයි තේරුම් ගන්න පුළුවන්. නිර්මාණ කරගත්ත දේ. දැන් අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා සත්‍ය සූර්ය ග්‍රහණ සූත්‍රයේ තියෙනවා. දැන් අර ආභාස දැන් මේ මේ පෘථුවිය මේ අපේ චක්‍රාවාටේ ලෝක විනාශයකින් පස්සේ මේක දූවිලි අංශු බවට පත් වෙලා. ඊට පස්සේ ටිකක් කල් යනකොට අර ආපෝ තේජෝ වායෝ පඨවි හතරේ අර තියෙන ශක්තියින් එක ග්‍රහතලයකට මේ අපි පෘථිවිය කියන එකට එකතු වුණා. අර අනිග්‍රහතල වල තිබිච්චත් විසුෘත්‍යා ආයකතු වෙනවා. එකතු වෙලා මෙතන මේ යම් ආකාරයක රස ඕජාවක් වගේ හැදුණා. ඊට පස්සේ හැබැයි තාම අඳුරුයි. ආලෝකයක් නැහැ. ඉර නැහැ, හඳ නැහැ. ඊට පස්සේ අර ආභ්‍රස්තර බ්‍රහ්ම ලෝකයේ හරහා අර යම් කොටසක් මේ මෙතෙන්ට ආවා. ඒගොල්ලන්ට රාගයක් තිබුණ නැහැ, ද්වේෂයක් තිබුණ නැහැ. හැබැයි මෝහය තිබුණා. මෝහය තිබුණ නිසා දැන් මේ ආභස්තර බ්‍රහ්ම ලෝකයෙන් ආපු අය මේ පෘථිවිතලයේ තිබුණු අර හැදිලා තිබුණ ආපෝ තේජෝ වායෝ හටවේ මොකද්ද මේ රස ධාතුවක් හැදිලා තිබුණා. ඒක රස ධාතු ලෙවකෑවා. ඒව තමයි ආහාරය ගත්තේ. එහෙම කාලයක් හිටියා. ඉර හඳ තිබුණේ නැහැ. දැන් හිටිය අඳුරේ. මෙහෙම ඉන්නකොට මේ පිරිස ටිකක් වැඩි වෙනකොට හිතුවා අපිට මේ දැන් රෑදවල් කියලා දෙකක් තිබුණේ නැහැ. මේක රෑ අඳුරක් තිබුණා නම් හොඳයි, යම් යම් මේ අඳුරු වෙන්න දවල්ක් තිබුණා නම් හොඳයි ආලෝකයක් කියලා. ඒ ගමන ඉර තමන්ගේ ඒ ශක්තියෙන්, ඒ විඥාන ශක්තියෙන් ඉර හදාගත්තා. ඉරක් ආවා. මේ ඉර කියන්නේ එතකොට කාගේ ශක්තියද? ඒ ආභස්වර බ්‍රහ්ම ලෝකයෙන් ආපු පුද්ගලයන්ගේ මේ මෝහයෙන් හදාගත්ත විඥාන ශක්තිය නිසා ආලෝකයක් තිබුණොත් හොඳයි කියන බලාපොරොත්තුව මත ඉර හැදුණා. ඊට පස්සේ රෑට දැන් අඳුරුයි. දැන් රෑට යම් යම් දේවල් පේන්නේ නැහැ. ඒකින්ද හඳක් තිබුණා නම් හොඳයි කියලා ශක්තියක් ඒ අනුව හඳකුත් හැදුණා. ඒ නිසා දැන් අර ආභස්වර බ්‍රහ්ම ලෝකයෙන් ආපු අයට තාම රාගය ද්වේෂය තිබුණ නැහැ. මෝහය විතරයි තිබුණේ. ඊට පස්සේ ක්‍රමානුකූලව අර රස ඕජාව ඕජස් දැන් ක්‍රමයෙන් බාරිච්චි කරලා ඉවර වේගනා. ඒ ගමන එක පාට බදාලතා කියලා දෙයක් අල වගයක් වැල් වගයක් හැදුන. එක ධර්මතා. ඒවත් ඉවරුණා. ඊට පස්සේ ස්වයං ජාත හැල්. ඒවා කවදක්කත් කාටවත් මේ උයන්න ඕනේ නැහැ, මොකක්වත් නැහැ. එතෙන්ට ගියා, අවුරක් ගත්තා, කෑවා. ආයි හොදි හදන්න ඕනේ නැහැ, ව්‍යංජන හදන්න ඕනේ නැහැ, මොකවත් නැහැ. උයන්න ඕනේ නැහැ, ගින්දර රත් කරන්න ඕනේ නැහැ, මොකවත් නැහැ. තාම රාගය තිබුණ නැහැ. ඊට පස්සේ මේ සොයන්ජාත හැල් බොහෝ තැන්වල තිබුණා. ඊට පස්සේ කල්පනා කරා, මම මොකටද දවස ගානේ මෙතෙන්ට යන්නේ? හෙටටත් ඇති වෙන්න ටිකක් ගේනවා මුලින්ම. ඈ මෙන්න අර උපාදානියක් රාගයක් ඇති වුණා. ඒ නිසා ඒ ගමන ඊට පස්සේ වෙන් කරගන්න පටන්. මේක මගේ කොටස, මේක මට. ඒ ගමන මේ විදිහට අර පුද්ගලයෝ තුළ අර අර ආභස්වර බ්‍රහ්ම ලෝකයෙන් ආපු බ්‍රාහ්මණය තුළ අන්න රාගයයි ද්වේෂය දැන් මගේ කොටස ගත්තා කියලා රණ්ඩු වෙන්න පටන් ගත්තා. මෙහෙම ක්‍රමානුකූලව රාගය, ද්වේෂය, මෝහය තුනම වඩා වර්ධනය වෙන්න පටන් ගත්තා. මේක නිසා සියලු මිනිස්සුන්ට දැන් ඊට පස්සේ අර සියලු දේ අර බදාලතා ස්වයංජාත හැල් සියලු දේ අහිමි වුණා. ඊට පස්සේ හදාගෙන කණ්ඩ වුණා. මේක නිසා දැන් ඊට පස්සේ ආපෝ තේජෝ වායෝ පඨවි තියෙනවා. ඒකෙන් ක්‍රමානුකූලව ඒ විඥාන ශක්තියෙන් ඒ ඒ ගස් වැල් මේ වගේ දේවල් ස්වභාව ධර්මයෙන් හදාගෙන ඒ සකස් කරගෙන මේ වගේ දේවල් කරන්න පටන් ගත්තා. ඒ නිසා ක්‍රමානුකූලව රාගය, ද්වේෂය, මෝහය ඇති වුණා.
එතකොට සාමිනාස දැන් විඥාන ශක්තියේ කිලුට් උපාක් වැඩි වුණාට පස්සම තමයි ආයි මේකේ විනාශ වීම සිදු වෙන්නේ.
ඔව් ඔව්. ඒකෙන්මයි විනාශ වෙන්නේ. විඥාන ශක්තියේ අර මෝහයේ විඥාන ශක්තිය කිලුට් වෙන්න වෙන්න දුක වැඩි වෙනවා, විනාශය වැඩි වෙනවා. විපරිණාමයේ වැඩි වෙනවා. ඔව්, ස්වභාව ධර්මයේ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා, විකෘති වෙනවා. ඔව්, ස්වයං ජාත හැල් නැති වුණාට පස්සේ තමන්ම වපුරලා කන්න පටන් ගත්තා. ඒකයි උනේ. ඊට පස්සේ ඉස්සර මිනිස්සු වපුරුවේ නැහැ. ඉස්සර මිනිස්සු ගිහිල්ලා ඒ මුල් කාලේ හැබැයි ඒ කාලේ රාගයක් තිබුණෙත් නැහැ. ඒ කාලේ මිනිස්සු මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියලා කොටස් දෙකක් හිටියෙත් නැහැ. එහෙම තිබුණෙත් නැහැ. ඒ කවුරුත් එකයි. ඒ මුල් කාලේ ඒ මොකද රාගයක් තිබුණ නැහැ, මෝහයක් තිබුණ නැහැ, ද්වේෂයක් තිබුණ. මෝහය තිබුණා, ද්වේෂයක් තිබුණ නැහැ. ඊට පස්සේ තමයි ඔය වපුරලා ගන්න, හදාගෙන ගන්න, බදාගෙන ගන්න, එකතු කරගෙන ගන්න පටන් ගත්තේ. මේ සියලු දේ මිනිසුන්ට පුරුදු කළේ අර විඥානෙ. අර විඥාන ශක්තිය වැඩි ක්‍රමයේ. ඒ කියන්නේ මොකද්ද මොකද්ද? ඔව්. ඔව්. දැන් ඔය මහත්තයා කිව්වේ විඥානය තියෙන ඒවා පණ තියෙනවා. ඔව්. දැන් පණ තියෙනවා. පණ කියන්නේ මොකද්ද? පණ කියන එක නෑ, පානය කරනවා. පණ කියන්නේ මොකද්ද? පානය කරනවා. දැන් මේ පුද්ගලයෙක් ඇහෙන් රූප පානය කරනවා, උරාබනවා. කනෙන් ශබ්ද රූප පානය කරනවා, උරාබනවා. නාසයෙන් පානය කරනවා. ඔය චත්තාරෝ භූතා තමයි මේ පානය කරන. එතකොට දැන් මැරුණට පස්සේ පානය කරනවාද? දැන් ගහකොළ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි පානය කරනවද නැද්ද? පානය කරනවා. පානය කරනවා තමයි අපි කියන්නේ ගහ පණ තියෙන වගේ. ගහ මැරුණට පස්සේ පානයක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ගහ මැරුණට පස්සේ හරි මිනිහෙක් මැරුණට පස්සේ හරි මේ පොළොවට මේ ආපෝ කොටස ආපෝ කොටසට උපසංහරති. තේජෝ කොටස වායෝ කොටස ආපෝ කොටස පඨවි කොටස ඔක්කොම උපසංහරති. ආයි කොහටද යන්නේ? අර නියම හිමි තැනට ආපහු යනවා. දැන් මේක අපි ණයට අරගෙන අපි මේ පානය කිරීම නිසා තමයි අපිට පානීන් කිව්වේ. අපිට පණ තියෙන්නේ මොකද? පණ නැහැ, පානය කිරීම නැවැත්තුව. පානය කිරීම නැවැත්තුවොත් මොකද වෙන්නේ? දැන් අපි කියනවා පණ නැහැ කියලා. දැන් මැරිච්ච මිනිහ ඇහැ කන නාසය දිව ඔක්කොම පේන්න තියෙනවා. හැබැයි පානය කරන්නේ නැහැ. පානය කරන්නේ කොහෙන්ද? විඤ්ඤාණයට. හරි. අන්න විඤ්ඤාණයෙන් කරන වැඩේ මොකද්ද? මේ පානය කිරීම තමයි ආහාර. අර විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස්ල ආහාර, කබලින්කාර ආහාර හතරම ගන්නේ ඔය පානය කරන නිසා. එතකොට පානය නැත්නම් ඔක පැවැත්මක් නැහැ. මේකයි තත්වය. මේක හැබැයි මේ පානය කරද්දි හැම කෙනෙක්ම මේක සීමාව ඉක්මලා පානය කරනවා. පානය කරන්න පටන් ගන්නවා. ඒක තමයි උපාදානය. උපාදානය කරගෙන පානය කරන්න පටන් ගත්තා. ඒක තමයි රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් ගති තුන මුල් බැහැගත්තේ. එතකොට මේ විඥාණය නැත්නම්, විඥාන ශක්තියක් නැත්නම් කිසි කෙනෙකුට කිසි වස්තුවකට, ද්‍රව්‍යයකට, ගහකට, කොළකට, සතෙකුට, භූතයකට, පෙරේතයකට මොකවත් මේ චත්තාරෝ මහා භූත පානය කළ උපාදාය රූප හැටියට ගන්න බෑ. ඇතුළට ගන්න බැරි නම් මොකද වෙන්නේ? ඒක ආපහු අර උපසංහරිත වෙනවා. අර මහා භූත හතරට ආපහු තමන් ගත්ත දේ, ණය ගත්ත දේ ආපහු දෙන්න වෙනවා. ඒකට කියන වචනේ මොකද්ද? මර ණය. මර ණය. ණය ආපහු ගත්ත දෙන්න ආපහු දුන්නා. ඒකයි මර ණය කියන්නේ. මාරයට ණය වෙනවා ගත්ත ගමන්. ඒ ගත්ත කොටස ආපහු මාරය කවදා හරි ආපහු ගන්නවා. ඒක තමන්ගේ. මම ණයට ගත්ත කොටස මට කවදක්වත් මගේ සන්තකයේ, මගේ වශයෙන්, මගේ කැමැත්ත අනුව, මගේ නිච්ච සුඛාත්ත අනුව, ඉච්ඡා අනුව පවත්වන්න, නවත්වන්න, පවත්ව ගන්න බෑ. ඒකයි ධර්මතාවය. ඒක තේරුම් ගත්තා නම් අන්න අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න. ඒක තේරුම් ගන්නා තාක් කල් අපි ණය වෙනවා, ණය ගන්නවා, ණය වෙවි මේ ගමනේ. තව තවත් උපාදානය කරගෙන ගමන යනවා. ණය ගත්ත ගමන්ම උපාදානය කරගත්ත ගමන්ම ණය වෙනවා. ඊට පස්සේ ඒ ගත්ත ණය ගෙවන්න වෙනවා, වැය කරන්න වෙනවා. මේක තමයි හේතුඵල ධර්මයේ. ඒ නිසා මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යනවා රාගය ద్వේෂය මොහේ තියෙන තාක්කල්. තියෙනවා. නැත්නම් කොහොමද මේ ආපෝ තේජෝ වායෝ පිට විගන්නේ? දැන් ඒ විඥානයක් තියෙනවා. හැබැයි ඒ විඥානය අවිඥානිකයි. දැන් අපි ඒ ගහට අයිති ප්‍රදේශයේ ගහ මුල් යනවා, කොළ යනවා. දැන් කොළ යන්නේ හිරු එළියයි වාතයයි ගන්න. මුල් යන්නේ පඨවි, පෝර, ජලය ගන්න. ඔය හතරමයි ගන්න. ඔය හතරම අරගෙන දැන් මේ ගහ කොළත් මේ තමන්ගේ පරම්පරාව පවත්වාගෙන යන්න මේ අපිට ඕනවට නෙමෙයි ඔය පොල් ගස්, කෙතෙල් ගස්, ඔය මෑවැල් අරව මේවා අඹ ගස් හැදින්නේ. අපි හිතන්නේ මේ අපිට ඕනවට කියලා. ඒක නෙමෙයි. මොකද ඒවා ඒගොල්ලන්ගේ පරම්පරාව හදාගෙන යන්න පවත්වාගෙන යන්න ඒගොල්ලෝ දරණ උත්සාහයක් තියෙනවා, දැඩි උත්සාහයක්. ඒකයි නැත්නම් දැන් ඔය ගහක මුල් මොකටද අර වතුර හොයාගෙන යන්නේ? හොයාගෙන ගිහිල්ලා අර සාරය ගෙනල්ලා ඊට පස්සේ පොල් ගෙඩියක් හදන්නේ. මොකටද? අපිට ගන්නද? නෑ. ඒ පොල් ගහේ පරම්පරාව පවත්වාගෙන යන්නයි මේ ඔක්කොම මේ ඔය සියලු ගස් ගහකොළ සියලු මිනිස්සු සියලු පුරුතා කියන මිනිස්සු සත්‍යය භූතය පෙරේතය විතරක් නෙමේ ගහකොළ සියලු දේ ඔය යම් යම් මල් හට අරගෙන ගෙඩි හදලා බීජ හදලා මොකද මේ කරන්නේ? තමන්ගේ පරම්පරාව ගෙනියන්න පවත්වාගෙන යන්න දරණ උත්සාහය. දැන් ඒවා අපි අපි ගන්නවා, අපි අයිති කරගන්නවා, මගේ කියනවා. ඒකයි මේ ලෝකේ සියලු මිනිස්සු කරන්නේ. ඔය දැන් චතුරාරක්කා කියන්නේ මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය. මෙත්තානුස්සතිය ආනපාන තියෙනවා. තරහ ආපු වෙලාවක තරහ පාන කළා ඒ වෙනුවට මෛත්‍රිය අරගත්තාම හිත නිවෙනවා. තමන්ටත් හොඳයි අජ්ජත්තාවා, බාහිර ලෝකෙටත් හොඳයි බහිද්ධාවා. හොඳයිද නැද්ද? දෙපැත්තටම හොඳයි. දැන් තරහ ගත්තොත් තමන්ට හොඳද නරකද? ලෝකයට හොඳද නරකද? නරකයි. එතකොට මේ තරහක් ආපු වෙලාවට අපි පළවෙනි ආයුධය ගත්තොත් තමන්ටත් යහපතත් අනුන්ටත් යහපතක්. ආයුධය නොගෙන ආනාපාන සති සමාධිය නොකළොත් මොකද වෙන්නේ? තමන්ටත් යහපතක්, අනුන්ටත් යහපතක්, විශ්වයටත් යහපතක්. ඒ වගේම ආපෝ තේජෝ වායෝ පඨවි ගහ කොළ භූත පෙරේත සියලු දෙනාට යහපතක්. ආනාපාන සති සමාධියේ පිහිටා කටයුතු කළේ නැත්නම් ඒ තරහක් ආපු වෙලාවට විඥාණයෙන් තරහක් ආපු වෙලාවට. හැබැයි තරහ ගන්න විඥාණය තරහ විඥාණයට ආහාර ගන්න. විඥාණයට ආහාර වර්ග හතරම හැංගු වෙනවා. තරහ ගත්තොත් විඥාන ආහාර, සම්පස් ආහාර, සංචේතන ආහාර, කබලින්කාර ආහාර හතරම ගන්න වෙනවා, ගන්නවා අර තරහ ගත්තොත්. නමුත් ආනපාන සති සමාධිය ගත්තොත් මේ තරහ මේ ආහාර සීමා වෙනවා. ආහාරයේ මතඤ්‍යතාව අනුව අර තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්, තමනුත් නිවෙනවා, අනුනුත් යහපත්, නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක මේ රාගයෙන් ප්‍රියදේට අන්තවාදී ලෙස ඇලෙන්න යනකොට ආනපාන සති සමාධිය පිටියොත් මේ සුභ බව, සුන්දර බව අත්තරලා අසුභානුස්සතිය වඩලා ඒකෙන් අර අත්තරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි කියලා අර චන්ද්‍රාග ප්‍රහාණය, චන්ද්‍රාග විනයෙහි පිහිටෙන්න පුළුවන් වුණ ගමන්ම අපි මේ ණය වීමෙන් නවත්වනවා, සමුදේ වීමෙන් නවත්වනවා. ඒ නිසා ආනපාන සති සමාධිය පිහිටලා අපිට පුළුවන් වෙනවා හිත සමතේටපත් කරගන්න. හිතේ ඇතිවන අර කැකෑරීම, අර රාගය, ద్వේෂය, වේදනාව, වේගය සහ මුලින්ම සමතේටපත් වෙනවා. අදිදන් සබ්බ සංඛාර සමතෝ වෙනවා. ඒ වගේම තුන්වෙනි ආයුධේ මේ අපි මේ සියලු රාගයෙන් ප්‍රිය දෙයට ඇලෙන්නේ, ද්වේෂයෙන් අප්‍රිය දෙයට ගැටෙන්නේ මේ හිතේ තියෙන මේ ගතිය නිච්ච වෙලා, සුඛ වෙලා, අත්ත වෙලා, අසමානයි. ඒ නිසා මේ නිච්ච බව, සුඛ බව, අත්ත බව තමන්ටත් හොඳ නෑ, අනුන්ටත් හොඳ නෑ, ලෝකයටත් හොඳ නෑ. කාටවත් හොඳ දෙයක් නෙමේ නිච්චයි සුඛයි අත්තයි. මේ නිච්චයි සුඛයි අත්තයි කියලා දෙයක් කාටවත් පවත්වන්න නවත්වන්න බෑ රිචිතේ මනාපතේ. ඒ වුණා ඒ නිසා මේක ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස තේරුම් ගන්න නම් මේ නිච්ච හිතෙන් අයින් කරන්න ඕන. ඒ සඳහා න නිච්ච කරන්න ඕන. න නිච්ච කියලා වචනයක් නැහැ, අනිච්ච. ඒ වගේම මේ යමක් සැපක් කියනවා නම් ඒක තමයි විපරිණාමයටපත් වෙලා දුකටපත් වෙන්නේ. ඒ නිසා මේ දුක්ඛ අනුපස්සනා කළ සුඛ කියන එක, සැප කියන එක, සොම්නස් කියන එක පවතින් නැති බව තේරුම් අරගෙන ආනපාන කරන්න ඕන. ඒ වගේම මේ අනත්ත අනුපස්සනා කළා මේ අසීමානේ හිතෙන් අයින් කළාම අර නිච්ච සුඛාර්ථ තුන මේවත් වෙනවා. ඒ අනුව නිබ්බිදා කියන தත්වෙටපත් වෙනවා. නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති. ඒ අනුව උපාදානේ සබ්බූපදි පටි නිස්සග්ග වෙනවා. ඒක තමයි බුද්ධානුස්සතිය. ඒක තමයි නිවනට උපකාර වෙන මේ ආයුධ හතර තමයි අපි ආනපාන සතිය හැටියට කොහේ මොනවා කළත් ඔය ආයුධ හතර ඇතුළත් වෙනවා. ඔය ආයුධ හතර ගත යුතු වෙලාව හරියට තෝරාගෙන ඔය ආයුධ හතර නිවැරදිව තේරුම් අරගෙන තමන් තුල හදාගෙන පවත් ගත්තොත් එතන ආනපාන සතිය පූර්ණ වෙනවා, නිවන සාක්ෂාත් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් රසකේක් කෑල්ලක් කෑවට කිසිම වරදක් නෑ. දැන් කොසල් රජ්ජුරුව බුදුහාමුදුරුවන්ට දානයක් දෙනකොට මේ බොහොම හොඳ දානයක් දුන්න රස ප්‍රණීත කොට ඒක වරදක් නෑ. හැබැයි ඒක බුදුහාමුදුරුව භාවිතා කරනකොට රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් නෙමෙයි භාවිතා කළේ. ඒක අවශ්‍යයි. ඒක දුන්න නිසා ගත්තා. දැන් යම් කිසි කෙනෙක් යමක් දෙනකොට මේ පිළිබඳ සංචේතනා පැවැත්වුවා නම් මොකද වෙන්නේ? එතන රාගයක් ද්වේෂයක් මෝහයක් උපදිනවා. දෙනකොට හෝ ගන්නකොට. දෙනකොට තමන් යමක් ආපහු බලාපොරොත්තු වුණා නම් රාගය ද්වේෂය මෝහය බලාපොරොත්තු වුණා. ගන්නකොට තමන් මේ පිළිබඳව යම් සංචේතනාව පැවැත්වුවා නම් ඇති වුණා නම් රාගය ද්වේෂය මෝහය ඒ පුද්ගලයාගේ දෙපැත්තෙම ඇති වෙනවා. අලුතෙන් රාගයක් ද්වේෂයක් මෝහයක් නූපන් රාගයක් ද්වේෂයක් මෝහයක් හිතේ අලුතෙන් උපදිනවා නම් ඒක අනුසය. ඒක පැවැත්මට හේතුවක්. ඒක සම්බන්ධතාවයක් උපදිනවා. සමුදය බිහි වෙනවා. සන්ධි වෙනවා. බද්ධ වෙනවා. වට්ටයක් සකස් වෙනවා. සංවට්ටේ සකස් වෙනවා. ඒ වට්ටේ තුල හිර වෙන්න වෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා දීම හෝ ගැනීම නෙමේ වරද. ඒ දීම හෝ ගැනීම, දීමහා ලැබීම කියමුකෝ, ඒ දිගේ සංචේතනා පැවැත්වීමයි වරද. ඒ දිගේ රෝධ කිරීමයි වරද. ඒ රෝධ නිරෝධ කිරීම නිවනට හේතු වෙනවා. නෑ, ඇස් පෙනීමක් නැතුව තිබුණා නෙමෙයි, අඳුරක් තිබුණේ. එහෙම තමයි කියලා තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. කොහොම හරි ඒ ආවස්සර බ්‍රහ්ම ලෝකයෙන් එන අය තුළ රාගය ද්වේෂය තිබුණ නෑ. හැබැයි ඒක නිසා අඳුරක් තිබුණා. අර රසෝජාව ගත්ත ගමන් එක පාට මේ ඇස් පේන්න පටන් ගත්තයි කියන්නේ රාගය ද්වේෂය ටිකක් මතු වුණා. ඇස් පේන්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? රාගය ද්වේෂය ටිකක් මතු වෙනවා. ඊට පස්සේ තමයි අර මේ රාගය ද්වේෂය ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙලා මතු වුනේ. මොකක්? අනාගාමී ඵලයට පත් වූ අය ආයි කොහාටවත් කාම ලෝකවලට එනවද? ඈ, ආවස්සර බ්‍රහ්ම ලෝකයක් වුණාට අනාගාමී නෙමෙයි. කිසිම මගඵලයකට ධානයකට පත් වෙලා අය නෙමෙයි. ඒ අය මේ කල්ප විනාශයක් නෙමෙයි, ලෝක විනාශයක් වුණාම සියලුම දෙනා කුරා කුහුඹියාගේ පටන් බෝසත්වරයා බෝසත්වරයෙක් වුණත් ඒ වගේ වෙනවා. මගඵල ලැබලා නැත්නම් අවසර බ්‍රහ්ම තලය හරහා වෙන තලයකට යන්න වෙනවා. අවසර බ්‍රහ්ම කියන එක මේ මගඵල ලැබූ අයට තියෙන බිමක් තැනක් නෙමෙයි. මගඵල ලැබූ අයට තියෙන බිම තැන හතරයි. මොකද්ද? සුද්ධාවාස හතර සහ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ පමණයි. මනුස්ස ලෝකේ ඕනෑම ඵලයක් ලැබලා ඕන කාලයක් ජීවත් වෙන්න පුළුවන්, සෝතාපන්න වෙන්න පුළුවන්. සෝතාපන්න මාර්ගයේ ඵලයේ, සකදාගාමි මාර්ගයේ ඵලයේ, අනාගාමි මාර්ගයේ ඵලයේ, අරහත් මාර්ගයේ ඵලයේ, මේ සියලු මගඵල ලැබලා ඉන්න පුළුවන් එකම තැන මනුස්ස ලෝකේ. වෙන කිසි තලයක් නැහැ ඒ වගේ. දිව්‍ය ලෝකේ, සම්මාදිට්ඨික දිව්‍ය ලෝකේ සෝතාපන්න ඵලයේ ලැබූ පුද්ගලයන්ට විතරයි ඉන්න පුළුවන්. ඊට ඉස්සර උඩහ සකදාගාමි අනාගාමි අරිහත් ඵලයට ලැබලා එක මොහොතක්වත් කිසිම දිව්‍ය ලෝකක මොහොතක්වත් ඉන්න පුළුවන් කමක් නැහැ. දෙවියෙක් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ දිව්‍ය ලෝකෙ ඉන්න පුළුවන්. සෝතාපන්න ඵලයේ අපි හිතමුකෝ එකපාරට දැන් බණ අහලා යම් දෙවියෙක්, සම්මාදිට්ඨික දෙවියෙක්, ජාති සෝතාපන්න දෙවියෙක් මේ බණ අහලා එකපාරට සකදාගාමි හෝ අනාගාමි වෙනවා. අනාගාමී වය වෙන්නේ දෙවියෙක් සකදාගාමී වෙන්නේ නැහැ. මොකද අර ඕලාරික කාමරාග පිටික සියුම් නිසා, අහිං කළ නිසා අනාගාමී වූ ගමන් ඒ දිව්‍ය ලෝකෙන් එක මොහොතෙන් මෙහෙම කරනකොට චුත්ත වෙලා එක්ක අරහත් වෙනවා, එක්ක සුද්ධාවාසයට යනවා, එක්ක අනාගාමී අන්තර්භාවික වෙනවා. ඒ මිසක් එතන දිව්‍ය ලෝකේ එක තප්පරයක්, තප්පරෙන් කෝටියෙන් කාලයක්වත් ඉන්න පුළුවන් කමක් නැහැ. නමුත් මිනිස් ලෝකේ ඉන්න පුළුවන්. ඒක නිසා දැන් සුද්ධාවාස හතරෙත් ඉන්න පුළුවන් එකම පිරිස අර අරූපී ධ්‍යාන ලැබූ අනාගාමී තත්වයට පත් වූ අරහත් ඵලයට පත් වෙන්නට තරම් අර කුණු අයින් කරන්න බැරුව අර අනිඤ්ඤාභි සංඛාර අරූපී ධ්‍යාන අල්ලගෙන ඉන්න, උපාදානය කරගෙන ඉන්න පුද්ගලයෝ විතරයි සුද්ධාවාසේ ඉපදෙන්නේ. මොකද්ද මොකද්ද?
අනාගාමී අන්තරාභවික තත්ත්වයට පත් වුණාම මෞකුසයකට නැවත යනවද?
කිසිසේත්ම දැන් ඕපපාතිකව උපදින කිසි කෙනෙකුට මෞකුසයක්, බිත්තරයක්, බිමක්, තැනක්, මව් ගැබක්, දරු ගැබක් ඕනේ නැහැ උපතක් ලබන්න. භූතයෙකුට, පෙරේතයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට කාටවත් මව් ගැබක්, දරු ගැබක් විතරයකට යන්න ඕනේ නැහැ. අණ්ඩජ දලා බුජ හැටියට එන්නේ නැහැ. එයා කොහොමද උපදින්නේ? ඕප පාතික. සියලු භූතයෝ, සියලු පෙරේතයෝ, සියලු දෙවියෝ, සියලු බ්‍රහ්මයෝ, බ්‍රහ්මතල ලෝක දෙකයි, තල දෙකයි මේ ඕපපාතික නොයි උපදින්නේ. මොනවාද ඒ තල දෙක? මනුස්ස ලෝකේ මේ කියන දරු ගැබකට ඇවිල්ලා උපදින්න ඕන. ඕපපාතිකව මනුස්ස ලෝකේ කාටවත් උපදින්න බෑ. එහෙම නමුත් බෞද්ධ සාහිත්‍යයේ නොයෙකුත් එහෙම එහෙමවා තියෙනවා. නමුත් ඒ කාය කවුරු උපදුනත් ඕපපාතික නෙමේ, දරු ගැබකට ඇවිල්ලා ඉපදුනා අය. ඒ වගේම මේ දලාබ්ජ බිත්තරයකට ඇවිල්ලා ඔය තිරස්චීන දැන් සියලු ඔය උරංගයෝ, කූමි, තව කුරුල්ලෝ, මාළු මේ සියලු දෙනා බිත්තරයකින් උපදින කොටසක් ඉන්නවා. ඒ වගේම හරක්, අලි, ඒ මිනිස්සු, මිනිස්යෝ මේ සියලු දෙනා දරු ගැබකට ඇවිල්ලා උපදිනවා. එය ඕපවාටික නෑ. අර කියපු බ්‍රහ්මයෝ කිසිම කෙනෙක්, දිව්‍යෝ කිසිම කෙනෙක්, භූතයෝ කිසිම කෙනෙක්, පෙරේතයෝ කිසිම කෙනෙක් මේ කියන ඕපපාතික නිසා දරු ගැබක් අවශ්‍ය නැහැ. මව කෙනෙක් ඕන නැහැ, පියෙක් ඕන නැහැ, තනක් ඕන නැහැ, බිමක් ඕන නැහැ ඉපදෙන්න. මෙතනින් චුත වුණාට පස්සේ එක තප්පරෙන් කෝටියෙන් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අංග සම්පූර්ණව භූතයෙක් වෙනවා, පෙරේතෙක් වෙනවා, දෙවියෙක් වෙනවා, බ්‍රහ්මයෙක් වෙනවා. ඒ තත්ත්වයට, ඒ ගතියට අදාළ තැන ඉපදෙනවා එකපාරට. මෙතනින් අර නිරුද්ධ වීමත් සමගම, අර මනෝමයකය වෙන්වීමත් සමග අලුත් තැනක ගිහිලා උපදිනවා. ඒකයි
වෙන්නේ.
ඔව් ඔව්, මර කියන්නේ ස්වභාවගාමී. පංච මාර කියන්නේ ධර්ම නියාමයේ කර්ම නියාමයේ බීජ නියාමයේ චිත්ත නියාමයේ ඍතු නියාමයේ මාර්ග කියන්නේ ඒකයි. මාර්ග කියන්නේ ඒකයි. අපි දැන් මේ වැරදියට මේක පුද්ගලයකට ගොඩනගාගෙන තියෙන බෞද්ධ සාහිත්‍ය. නමුත් මේකේ පංචමාර මේ නියාම ධර්ම පහ. දැන් මේක අපි කියමුකෝ කර්ම නියාමයේ ධර්ම නියාමයේ ගමුකෝ ඒක හොඳට තේරුම් ගන්න. අපි යම් කිසි කර්මයක් කළා නම් කවුද මේකට තීරණය දෙන්න දීලා කවුද ඒ තැන හදන්නේ? අර නියාම ධර්මයේ. ඒ නියාම ධර්මයේ දැන් මේ බෞද්ධ සාහිත්‍යයේ පුද්ගලයක් හැටියට මාර්ය හැටියට පෙන්නුම් කරනවා. අපි යම් ධර්මයක් කළා නම් හොඳ යහපත් දෙයක් වැඩක් කළා නම් ඒකට කවුද අවශ්‍ය නියම තැනට පත් කරන්නේ? අර නියාම ධර්මය. මාර්ය කියලා තමයි දැන් කියන්නේ. දැන් අපි මේ ලෝකෙ කිසිම කෙනෙකුට නොපෙනෙන්න මොනවා හරි හොරකමක් කළා. කිසි කෙනෙක් දන්නේ මේ මේ විදිහේ හොරකමක් කරා කියලා. සමහරට තමනුත් දන්නේ නැහැ මේක හොරකමක් කියලා. නමුත් මාර්යාට අර නියාම ධර්මයට, අර කර්ම නියාමයට, අර බීජ නියාමයට අදාළව ඒ වරදට පටිසන් දෙනවා, ප්‍රතිකර්මයේ දෙනවා, ඒක උරුම වෙනවා, ඒකට ප්‍රතිඵලය දෙනවා. ඒක තමයි මාර්. නෑ මේක වචනේ ආකාශත් නෙමෙයි ආකර්ෂණත් නෙමෙයි අවකාශ. අවකාශ කියන එකයි ආකාශ කියන එකයි දෙකක්. ආකාශ කියන්නේ මේ හිස් ආකාශේ කියන එක. අවකාශය කියන එක හිස් තැන. දැන් අපේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අවකාශයක් නැත්නම් හිස් තැනක් නැත්නම් වතුර පොඩක් බොන්න පුළුවන්ද? හුස්ම පොඩ්ඩක් ගන්න පුළුවන්ද? බෑ. එතකොට මේ අවකාශය තියෙන්නේ එළිය නෙමෙයි. ඒ ආකාශ මේ මොකද්ද? මේක අවකාශය. මේක මේ මේ කණුව තුල අවකාශයක් තියෙනවා. අපිට ඔය කණුව ඕන වුණාම කඩන්න පුළුවන් ද අවකාශයක් නැන්න? බෑ. වී අටයක් දෙකට කඩන්න පුළුවන් ද, හාල් කරන්න පිටි කරන්න පුළුවන් ද? බෑ. අවකාශයක් තියෙන නිසායි ඒක ඒ සියලු දේ ආපෝ තේජෝ වායෝ පටි සුද්ධ අෂ්ටක හැටියට කඩන්න වෙන් කරන්න පුළුවන් වෙන්නේ. පංච වසිතාව කියලා එකක් තියෙනවා බුද්ධ දේශනාවේ. මේ මගඵල ලැබුවට පස්සේ ලබනකොට මේ වසිතං කියන වසිතාව, මේ හිතේ ඇතිවන නිර්මල බව, පිරිසිදු බව, සැහැල්ලු බව, උපේක්ඛාසිත පූර්ණය කරගන්නට උපකාර වන වසිතා පහක් මේ මහා වේදල්ල සූත්‍රයේ බුදුහාමුදුරුව නෙමේ අර ධම්මදින්නා විග්‍රහ කරලා තියෙනවා. බුදුහාමුදුරුවොත් මේ පංචවස්සිතා විග්‍රහ කරලා තියෙනවා අර සංඥා වේදිත නිරෝධ සමාපත්තියට අදාළව. මේ වසිතා පහ පළවෙනි එක ආවජ්ජන වසිතා. දැන් මේක හැම කෙනෙකුටම ආනපාන සති සමාධියේ පිහිටනවා නම් ආවජ්ජන වසිතාව තියෙනවා. ආවජ්ජනය කරනවා කියන්නේ දැන් අපේ හිතට අරමුණක් ලැබුණාම අපි ආවර්ජනය කරන්න ඕන. මේක හොඳද, මේක නරකද, මේක කළ යුතු කරණීයද, මේක නොකළ යුතු අරමුණුද අකරණීයද, මේක සුවද, මේක අසුවද, මේක ආනද පානද, මේක ආශ්‍රය කළ යුතුද, මේක ආශ්‍රය නොකළ යුතුද, මේක යහපත්ද, තමන්ට යහපත්ද, අනුන්ට යහපත්ද, තමන්ට යහපත්ද, අනුන්ට යහපත්ද, මේ සියලු ද්වතාවය හැම තැනකම බැලීම ආවජ්ජන වසිතා. ඊට පස්සේ ආවජ්ජන වසිතාවෙන් පස්සේ අර වැරදිදේ අර අපිටත් තමන්ටත් අනුන්ටත් නරකදේ, අපහසුදේ, නොකළ යුතුදේ සම්පජ්ජන වසිතා. සම්ප්‍රහාණය කරන්නට, ඒ වැරදිදෙයින් මිදී නිදහස් වෙන්නට ඔය වෛරය, ද්වේෂය, ක්‍රෝධය, රාගය, මානය, මෝහය මේ කෙලෙස් සියලු කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්නට කළ යුතු වසිතාව සම්පජ්ජන වසිතා. සං පහදා ඉවත් කරන්නට උපකාර වන වසිතාව සම්පජ්ජන වසිතා. ඒ සම්පජ්ජන වසිතාව තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා උපසම්පජ්ජ විහෙරති වෙනවා කියලා පැහැදිලිව තියෙනවා. ඊළඟට තුන්වෙනි වසිතාව උට්ටාන අදිට්ඨාන වසිතා. දැන් අපි දැන් වැරදි දේ තේරුම් ගන්නේ අර ආවජන වසිතාවෙන් ඒ වැරදි දේ ප්‍රහාණය කළ යුතුයි කියලා තීරණය ගන්න තීරණ පරිඥාව සම්පජ්ජන වසිතාවෙන් ඒ දේ හිතෙන් උදුරා ඉවත් කළ යුතුයි කියන තීරණය ගන්න උට්ටාන වසිතාවෙන් ඒ උට්ටාන වසිතාව ඇති වුණාම තමා අපි අධිෂ්ඨානයක් ඇති කරගන්නේ මේ තරහ මේ වෛරය මේ රාගය මේ මෝහය මේ මානය මේ වැරදි දේ මේ නොකළ යුතු දේ අපේ හිතෙන් උදුරා අස්කර යුතුයි අස්කළ හැකි මේ සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි කියන කළමා උට්ටාන වසිතා. ඊට පස්සේ මේ අධිට්ඨාන වසිතා. ඊට පස්සේ ඒක හිතෙන් උදුරා දමන්නට ගන්න ක්‍රියාකාරිත්වය තමා උට්ටාන කම්ම උට්ටාන වසිතා. ඒ නිසා ඒක අර උදුරා දමන්න කරන වැඩේ ක්‍රියාවකාරී තමාර සතර සතිපට්ඨානය ආනපාන සති සමාධිය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම උට්ටාන වසිතාවෙන් පූර්ණය වෙනවා. ඊට පස්සේ දැන් කෙලෙස් උදුරා දැමයන් දමන්න මේ උට්ටාන වසිතාවෙන් අධිෂ්ඨානයක් ඇති කරගෙන හැබැයි සම්පජ්ජන වසිතා අවජ්ජන වසිතා නැතුව ඒක කරන්න බෑ. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙනවා පච්චවෙක්කන වසිතා. දැන් අපි පසු විපරම් කරන්න ඕන. පච්චවෙක්කන කියන්නේ පසු විපරම් කිරීම. දැන් තන් අපි දැන් ඒ කෙලෙස් උදුරලා දාලා තියෙනවා. නමුත් උදුරා දැම්මට පස්සෙත් අපි සහතිකයක් ඇති කරගන්න ඕන. අපි අපිටම සෑහීමකට පත් වෙන්න ඕන. දැන් අපි ඒ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් අර ක්‍රමවලින් සහතික වශයෙන්ම උදුරා දැම්මද නැද්ද කියන එක පසු විපරම් කරන්න පුළුවන් වෙන්නේ පච්චවෙක්කන වසිතාවෙන්. මේ වසිතා පහ පූර්ණ වූ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අර සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදී. ඒක ඔය බෞද්ධ සාහිත්‍යයේ තියෙන එකක්. එහෙම ඉතින් කරා අදත් කරනවා. දැන් අදත් මේ සම්මතයෙන් ඔය දැන උගත්කමින් කරන මිනිස්සු මේ ධර්ම මාර්ගයට විරුද්ධ වෙන්න අදත් කරනවා, එදත් කරනවා, හෙටත් කරනවා, ඉදිරියටත් කරනවා. ඒවත් තිබුණා. කොසල් රජුරුවත් අදුස්ස මහදානයක් දුන්න කෝසල මල්ලිකාත් එක්කල. ඒව තියෙනවා. ඒවත් බෞද්ධ සාහිත්‍යයේ වැඩ. ඔය බෞද්ධ සාහිත්‍යයේ හරියට ප්‍රශ්න තියෙනවා, කරලා තියෙනවා. ඒවා නිවනට උපකාර වෙන දේවල් නෙමෙයි, නිවනට බාධාක වෙන දේවලුත් ඔය තියෙනවා. අපි මේ බුදුහාමුදුරුවම කිව්වා ඔය අසද්දුස මහදානයක් දෙනවට වඩා එක මොහොතක් පරම මෛත්‍රිය වැඩනවා නම් අර දානේ වගේ කෝටි ප්‍රකෝටි ගාණක් තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්. තමන්ටත් සිතක් වෙනවා, අනුන්ටත් සිතක්. දැන් අර අදුසුත මහදානේ දෙන්න සමහරිට නොයෙකුත් ආකාරයේ ගහකොළ කපන්න ඕන, අලමුල් ගන්න ඕන. සමහරට හරක් මරන්නත් උනා ඒ කාලේ, ඔය සත්තු මරන්නත් උනා. දැන් මේ මොකක්වත් නැහැ, වියදම සතයක්වත් නැහැ. හිතේ පරම මෛත්‍රිය විනාඩි දෙකක් තුනක් ඇති කරගන්න පුළුවන් නම් අර අසද්දුස මහදානය වගේ කෝටියක් වටිනවා. ඒ තමන්ගේ හිතෙන් නිකුත් කරන පිරිසිදු සුදු කිරණ ශක්තිය විශ්වයටත් තමන්ට දෙපැත්තට දෙගොල්ලන්ට. ඒ නිසා මොකටද ඔය මෝඩ වැඩ කර කර ඉන්නේ? කරන්න ඕන වියදමන් නොමැගීම කරන්න පුළුවන් දේවල් තියදී ඇයි අපි මේ අනවශ්‍ය දේවල් කරගහගෙන කරන්නේ? ඒකත් අර පින් බලාපොරොත්තුවෙන් පින්කම් කර කර ලෝකෙට පෙන්වන්න, ලෝකයාට පෙන්වන්න. තව තියෙනවා ඒව කියලා වැඩක් නැහැ. ඒව කියලා අහන්න කෙනෙක් නැහැ, අහලා වැඩකුත් නැහැ. තව පැටලෙනවා. මොකද වෙන්නේ? මේ කරගන්න ඕන දෙයට ඔය අතීතෙක් විතරයි කරලා කියලා තියෙන්නේ. තව මේක කියන්න ගත්තොත් ඔය රසකතා අහා ඉන්නවා මිසක්, මේ මායා ලෝකෙක අතරමං වෙනවා මිසක් ඕක වැඩක් නැහැ. තව මිනිස්සු හරියට අහනවා නොඑක් ඒවා. ඒවා නොදැන නෙමේ, සියලු දේ දන්නවා, සියලු දේ දකිනවා. නමුත් ඒවැන් වැඩක් නැති බව කාටවත් යහපතක් නොවන දෙයක් බව දන්නවා. ඉතින් වැඩක් නැහැ ඒවා කියලා. ඔය 105 හොඳටම ඇති නිවන් දකින්න. 105ක් ඕනෙත් නැහැ, 101ක් තිබුණා නම් ඒත් ඇති. ඉතින් තව තියෙනවා, තව ඕන තරම් කියන්න දේවල්, පේන දේවල්, දකින්න දේවල්. දැන් එක පුද්ගලයෙක් දිහා බැලුවාම ඒ පුද්ගලයාගේ කියන්න තියෙන දේවල් ලක්ෂයයි වැඩක් නැහැ කියලා. දැන් ඔක්කොම අතීතයට ගිහිල්ලා. ඈ මොනටද ඉතින් කියලා වැඩක් තියෙනවද? දැන් කරගන්න ඕන දේ තමයි කියන්න ඕන. අතීතය කියලා වැඩක් නැහැ. දැන් මිනිස්සු අර අර මේ අර සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ තිබුණනේ. කින් අර අතීත මද්දාන ඒවා වැඩක් නැහැ. අතීතයේ තුල අතරමං වෙන වැඩ අහලා කියලා වැඩක් නැහැ. දැන් වර්තමානයේ කරගත යුතු දේ විතරයි පැහැදිලි කරන්න ඕන. දැන් මම කියලා මොකක් හරි අල්ලගත්තොත්, දැන් අපි හිටමුකෝ ෂර්ට් එකක් ගන්නවා කියලා. ඔය ෂර්ට් එකේ මොනවද තියෙන්නේ? අර කියන චතුර්ණංච උපාදාය රූප. දැන් මගේ ෂර්ට් එක කියලා වෙන් කරගත්තා. අර චතුර්ණංච මහා භූතමයි ඔය උපාදාය රූප කියලා දැන් මගේ ෂර්ට් එක කියලා මං අයිටි කරගෙන වෙන් කරගෙන දැන් මට මගේ ෂර්ට් එක. ඒ වගේම තමයි හැම දෙයක්ම එහෙමයි. මගේ දරුවා කිව්වත් ඒත් චතුර්ණංච උපාදාය රූප. මගේ කාර් එක කිව්වත්, මගේ ගේ කිව්වත්, මගේ ෂර්ට් එක කිව්වත්, මගේ කියන මොනවා කිව්වත් මොනවද අපි උපාදාය කරගන්නේ? චතුර්ණංච උපාදාය රූප. වෙන කිසි දෙයක් නෙමෙයි. හැබැයි අපිට ඔක්කොම ෂර්ට් ගන්න පුළුවන්ද? ඒ වැති ඔක්කොම ෂර්ට් ගත්තොත් ඒ වැතින මොකද්ද? චත්තාරෝ මහා භූත. අපිට ඒවා ඔක්කොම වැඩක් නැහැ. අර මට දැන් මගේ ෂර්ට් එකට කුණු කවුරු හරි යනකොට පාර යනකොට මඩ පාරක් ගැහුවොත් ඒකට මට කේන්ති යනවා, තරහ යනවා, දුකක් හිතෙනවා. අර අනුන්ගේ ෂර්ට් වලට ගැහුවට මට දුකක් නැහැ. ඒකයි උපාදානිය කියන්නේ. ඒක තමයි මේ මං මගේ කියන එක තමයි. අර ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාද. ඒකයි දුක. අර අනික් මිනිස්සු මැරුණට අපිට කමන්නේ. අනික් මිනිස්සු මැරුණට අපිට දුකක් නැහැ. අපි කිසිසේත්ම අද අද ඔය ඉන්දියාවේ හරි කොහේ හරි ඔය අප්ගනිස්තානයේ මිනිස්සු මැරෙනවා දහස් ගණන්. අපිට ගතියක් සිහිපත් වීම මොකක්වත් නැහැ. අපිට කිසි දුකක් ශේෂයක්වත් නැහැ. ඇයි? අපි ඒ මිනිසුන්ට ප්‍රිය වුණේ හෝ අප්‍රිය වුණේ නැහැ. අපිට ප්‍රිය වූ, අපිට සම්බන්ධ වූ, බැඳුණු එක පුද්ගලයෙකුට මරණය වුණොත් අපිට එතන දුකයි. එතකොට මේ හේතුව මරණය නෙමේ දුකට හේතුව. දුකට හේතුව මොකද්ද? අර ප්‍රිය වූ බව, අප්‍රිය වූ බව. අප්‍රිය නම් ඒ පුද්ගලයාගේ මරණය අපිට සැපයි. ඒක නේද? ප්‍රභාකරන් මැරුණාම අප්පුඩි ගහලා පෙළපාලි ගිහිල්ලා කිරිබත් කහලා රතිඤ්ඤ ගැහුවේ. ඒ නිසා දැන් මේ මරණය ප්‍රිය, මරණය දුකක් නම් අපි අප්පුඩි ගහන්න ඕනේ නැහැ, බෙලපාලි යන්න ඕනේ නැහැ, කිරිබත් කන්න ඕනේ නැහැ. මරණය කොටසකට ප්‍රියයි, කොටසකට සැපයි, කොටසකට දුකයි, කොටසකට අප්‍රියයි. මරණය දුකක් නෙමෙයි. මේක මේ බොරු අපභ්‍රංශයක්. දැන් ත්‍රිපිටකේ පරිවර්තනය කළා තියෙන මරණම් පිදුක්ඛා කියන එක මරණය දුකයි. ජාති විදුක්ඛා කියන එක ජාතිය දුකයි. ජරාව දුක්ඛා කියන එක ජරාව දුකයි. සම්පූර්ණ සහ මුලින්ම වැරදි පරිවර්තනය. ඕකනේ උගන්වන්නේ අද දහම් පාසල්. ඕකනේ ළමින්ට කියා දෙන්නේ අද මේ දහම් පාසල් වල ඕනේ. මේ ඔච්චර වයසක ගිය රාජකීය පණ්ඩිත හාමුදුරුවෝ දැන් අවුරුදු 60-70 ගිහිල්ලා මහාචාර්ය වෙලා විශ්වවිද්‍යාලවල බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ ඉන්න හාමුදුරුවෝ තාම කියන්නේ ජාති විදුක්ඛා කියන්නේ ජරාව දුකයි, ව්‍යාධි දුක්ඛා කියන්නේ ව්‍යාධිය දුකයි, මරණය දුකයි පියනු අත්තර දාලා. ඉතින් නිවනක් කොහෙද ඔය හාමුදුරුවන්ට? කරගන්න වරද තමන්ගේ මේ මේ වැනීමේ වරද තමන්ට තේරෙන්නේ නැහැ. ඔය පරිවර්තක කියපු වැරද්ද කරගහගෙන තාමත් මිනිස්සුන්ට ළමයින්ට පොඩි හාමුදුරුවන්ට පොඩි ළමයින්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් තාම උගන්වනවා ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි. ඕක අදවත් වෙනස් කරගත්තොත් කොච්චර යහපතද කාටත්. මේ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගන්න නැතුව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වැරදි අපබ්‍රන්ථයක් අර ආචින්න දේශනාව අනාචින්න කරලා වැරදියට කියනවා. මේ මජ්ඣිමා පටිපදා මෙච්චර පිරිසිදු වචන තුනක තේරුම අර මිඩල් පාත් මැදමාවත මැදුම් පිළිවෙත කියනවා. මෙයා සියලු දේ මේ බුද්ධ ධර්මය විනාශ කිරීමක් විකෘති කිරීමක් ආනන්තරිය පාප කර්මයක් අපායට යන පරිකුප්පා අතේ කිච්චා බුදුහාමුදුරුවෝ කිව්වේ මේක මේ අතේම පැලවෙන ලොකු පාපයක් එවලෙම අපාය කරා යන දෙයක් කියලා. ඒවා ඉතින් එක එක ගතිවලට අදාළව ඒ පුද්ගලයා හදාගත්ත ගතිය ඒක වූ කාරණං ඒ පුද්ගලයා නියත වශයෙන්ම බ්‍රහ්මත්වයේ පත් වෙනවා. ඒ අනුව මේ දෝ කාරණං දෙවියෙක් වෙනවා, මේ වගේ චතුවෝ කාරණං ඒ පුද්ගලයෝ මේ මිනිහෙක් වෙනවා, මේ වගේ එක එක තත්ත්වයන්ට ගති සකස් වෙන ආකාරය තමයි පංචෝකාර චතුවෝකාර ද්විෝකාර චතු ඒකෝකාර කියලා විග්‍රහ කරලා තියෙනවා. ගතිවල ලක්ෂණ තමා ඔය බෝකාර කියලා විග්‍රහ කරලා තියෙන්නේ. මොකද්ද? ඔව්, හැබැයි අද තියෙන විදිහට නෙමෙයි. අද තියෙන්නේ ඔක ව්‍යාපාරයක්, සංදර්ශනයක්, රැවටීමක්, උප්පර වැට්ටියක්, මහ පාපයක්, ලොකුම කරන්න පුළුවන් අකුසලය. අද බුදුහාමුදුරුවෝ ඔහොම අනුදැනවදාලා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා අයං වස්සාන කාලු. මේක තේරුමත් තේරුම් අරගෙන නෙමෙයි ඔය වස්වසන අය වස්වසන. මොකද්ද තේරුම? අයං වස්සාන කාලු. මම කෙලෙස්, කාලෝ කියන්නේ කෙලෙස්, කුණු කිලුටු කෙලෙස් ගති දවා තවා පිරිසිදු වෙන්නට උත්සාහ කරමින් කෙලෙස් දවමින් තමින් ආතාපි සම්පජාන සතිම වාසය කරමි. මේ අද පරිවර්තනය කළ තියෙන මේ වැහි කාලයයි. වැහි කාලය නෙමෙයි මේ වස්සාන කාලය කියන්නේ කාලු කෙලෙස් දවන තවන කාලය. ඉතින් කෙලෙස් දවනවද තවනවද? කෙලෙස් වැඩි කරගන්න කාලේ. අද ඔය කටින පින්කම හොඳට අවුරුද්දටම ඇති වෙන්නේ එක්කහු කරගෙන හොඳට අර කප්රුක් හදාගෙන ඔය මිනිස්සුන් අත රවට්ටගෙන කටයුතු කරන කාලේ අයන් වසාන කාලෝ කියලා වැරදියට හදාගෙන මේක වචනේ තේරුම් ගන්න නැතුව අනිත් පැත්ත ගහලා කන පිට ගහගෙන ඔක්කොම තව උඟක් දේවල් කියන්න තියෙනවා. ඉතින් මේ කටින පිංකම් කාලේ හින්දා මේක කිව්වොත් එහෙම ඔව්. දැන් මේ තව විනාඩි 5කින් මම කියන්නම් මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ හොඳට තේරුම් ගන්න ඕන කාලෝ කියලා. කාලේන කාලෝ කාලාමා, මේ කාල කියන වචනේ කිසි තැනක වෙලාවට යොදලා නැහැ, අර්ථයක් නැහැ කාල කියන වචනේ. දැන් කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන සමතෝ, කාලේන විපස්සන. මේ අංගුත්තර නිකායේ සූත්‍ර 20ක විතර තියෙනවා මේ කතාව. කාලේන, කාලේන කියන්නේ මොකද්ද? කෙලෙස් නැති කිරීම. එහෙම නැතුව වෙලාව නෙමෙයි. දැන් ඕක පරිවර්තනය කරලා තියෙන්නේ නිසි කාලයට දහම් ශ්‍රවණය කිරීම. නිසි කාලයට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නිසි කාලයක් නොනිසි කාලයක් නැහැ. පැය 24ම බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. පැය 24න් ඕන වෙලාවක ධර්මය අහන්න පුළුවන්, අනුගමනය කරන්න පුළුවන්, මේ මාර්ගය යන්නත් පුළුවන් සමත විපස්සනා ඕන එකක් කරන්න පුළුවන්. ඒ නිසා කාලය කියලා වචනයක් මාගදී භාෂාවේ නැහැ. මාගදී භාෂාවේ කාලය කියන එකට යුගය, යාමය, කප්පය, සමය පද හතරක් තියෙනවා. මොනවද තියෙන්නේ? එක්ක සමය, එක්ක යුගය, එක්ක කප්පය, එක්ක සමය. ඔය වචන හතර තියෙනවා නම් අන්න වෙලාව. ඔය උදෑසන සමය, රාත්‍රී සමය, රාත්‍රී යාමය, සඳ යාමය, ඒ වගේම කප්පය. කප්පය කියන්නේ කාල පරාසය. යුගය කියන්නේ අර දීර්ඝ කාල නම් යුගය දැම්මා. ඒ නිසා මේක මේ වෙලාවට කොයි වෙලාවවත් මාගදී භාෂාවේ කාල, කාලෝ, කාලේන, කාලාමා, අකාල, අකාලිකෝ මේ කිසි වචනයක් නැහැ. අකාලිකෝ කියන්නේ කෙලෙස් අස් කරන්නේ, අයින් කරන්නේ, හිතෙන් උදුරා දාන්නේ කොහොමද? අකාලිකෝ. කාලි අකාලිකෝ. කාලෝ දැන් තව මේක සිය දහස් වරක් අද බුද්ධාගමේ කන පිට ගහගෙන. දැන් දේවෝ වස්සතු කාලේන සස්ව සම්පත්ති හේතු කියලා තියෙනවා. අද මොකද කියන්නේ? දෙවිය නිසි කාලට වැස්සෙව්ව. ඔන්න පරිවර්තනේ. ඕකේ තියෙන්නේ දේවෝ කියන්නේ ඒ කාලේ දේවයන් වහන්සේ. කවුද? රජ්ජුරුවෝ. වසති වාසය කරනවා. කොහොමද? අර දසරාජ ධර්මයෙන් කෙලෙස් නැති සිටින් දේවෝ වසති කාලේන ඒ අනුව සස්ස සම්පති අර දසරාජ ධර්මයෙන් රජ කරනකොට කෙලෙස් රහිත වූ සිතකින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරව රජ කරන රජු නිසා සස්ස සම්පති. ඒ නිසා මෙතන තියෙන්නේ එහෙම මේ රජ දෙවියෝ වස්සෝනවා නෙමේ, දේවෝ කිව්වේ රජ්ජුරුවන්ට ඒකල්. දේවයන් වහන්සේනි කිව්වේ. ඉතින් ඒක නිසා චත්තාරු ඔය රජවරු. ඔය රජවරු තමයි දේවයන් වහන්සේලා, දේවීන් වහන්සේලා. මේවා ඔක්කොම පරිවර්තන සියලු දේ අයින් කරගෙන. දැන් කාල, කාලි, කාලෝ. කාලාමා සූත්‍රයේ තියෙන්නේ මේ කෙලෙස් වලින් මිදී නිදහස් වීම. මා කෙලෙස්දී මිදී නිදහස් වෙන. දැන් ඔය අද කියනවා දැන් ඉසිම්බස ගල මං ගියාම එතන හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇහුවා ඔය කාලාමා සූත්‍ර. මං කිව්වා මේ හාමුදුරුවන්ට මේ කාලාමාවරු කියලා මිනිහෙක් මිනිස්සු කොටසක් නැහැ. ඔය ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කේසපුත්ත බමුණන්ට. කාලාමා සූත්‍රයේ තියෙනවා පැහැදිලිව. කේසපුත්ත බමුණන්ට කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්නට උපකාර වන ධර්මයක් මා 11ක් විග්‍රහ කළා. මා ඉතිකිරාය, මා පිටක සම්පදේන මේ මා කියන වචනේ ඔක්කොම මිදී නිදහස් වීම. කාලි කියන්නේ කෙලෙස් වලින් මිදී නිදහස් වීම. ඒ වගේම දැන් අපි මේ කෙලෙස් වලට අධිපති මෑණි කෙනෙකුත් ඉන්නවා. කවුද? කාලි මෑණියෝ. කාලි මෑණියන්ට යන්නේ නිවන් දකින්නද? නෑ. කාලි මෑණියන්ගේ දේවාලයක් තියෙනවා. ඔය දේවාලයට යන්නේ කවුරු හරි එක්ක රාගයෙන්, එක්ක ද්වේෂයෙන් පලි ගහන්න. එක්ක රාගය, එක්ක ද්වේෂය. නිවනට බාධා වෙන අර අපුඤ්ඤාවි සංකාරයක් කරන්න. නිවන වහගන්නයි ඔය කාලි මෑණියන්ගේ කෝවිලට යන්නේ. හැබැයි මිනිස්සු කොච්චර සතුටෙන් ගිහිල්ලා වස් පලි ගහලා, පොල් ගහලා, මරලා තෝනි දීලා, දෙස් දෙවල් තියලා, හරකුත් සත්තුත් මරලා කොයි තරම් පාප කර්ම කරගන්න. ඒක තමයි කාලි මෑණියන්ගේ කෝවිල්. ඉතින් ඒක නිසා මේ කාලි කියන වචනේ, කාලෝ කියන වචනේ, කාලාමා කියන අකාලි කිසිසේත්ම මේ කෙලෙස් සම්බන්ධ මිසක වෙලාවට සම්බන්ධ වචනයක් නෙමෙයි. සිංහල භාෂාවේ කාලය කියන එක වෙලාවට සම්බන්ධයි. මාගදී භාෂාවේ කාල, කාලෝ, කාලාමා, කාලේන, අකාලි සියලු දේ කෙලෙස් වලට සම්බන්ධයි. කාලං කරෝති කියන්නේ මේ කෙලෙස් පොදිය කරගහගෙන අර ගන්ධබ්බයා යන එකට කියනවා කාලං කරෝති. තව උඟක් මේක තව දවසක් කිව්වත් ඉවර වෙන්නේ නැහැ. අර කළු බුද්ධ රක්කිත හාමුදුරුවෝ කළු දිය පොකුණ ළඟ කළු වල අඳුරු රාත්‍රියක කළු තිමිරි ගායට කළු ධර්ම දේශනා, කළු නසන ධර්ම දේශනාවක් කළා කියලා පස්සේ කාලෙකත් තියෙනවා. මේ කළු කියන්නේ කෙලෙස්. කෙලෙස් පිළිබඳවයි මේ කළු නසන ධර්ම දේශනාවක් කළේ. ඉතින් ඒක නිසා කාල, කාලෝ, කාලාම කිසිසේත් මාගදී භාෂාවේ කෙලෙස් වලට මිසක් වෙලාවට සටහන් කරලා සඳහන් කරලා ලියලා නැහැ. ඕක තේරුම් නොගත්ත මිනිස්සු මුළු ත්‍රිපිටකයේ සියලු තැන්වල පරිවර්තනය කරලා තියෙන්නේ. මේ කාලව කාලව කාලාමා කාලේන අකාලි සියලු තැන් වෙලාවට හැටියට පරිවර්තනය කළ තිය. ඒ පෘථග්ජන මොට්ට නොදන්නා මිනිස්සු මොට්ටය ඒ මේකම කියන්නුව. ඉතින් ඒක නිසා ධර්මය විකෘති වුණා, විකෘති කළා. යයන්නක් දාලා නැහැ වාගදී භාෂාවේ යයන්නක් නැහැ. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා ලොරි කියලා වචනයක්. සිංහලට පරිවර්තනය කරනකොට මේක මොකද්ද කිව්වේ? යයන්නක් දැම්මා. ඒ වගේ මාගදී භාෂාවේ තියෙනවා භව. භව භවෝ භවං භවතු භවේන. යයන්නක් නැහැ. සිංහලට පරිවර්තනය කරනකොට රේණුකානේ හාමුදුරුව මේකට යයන්නක් දැම්මා. ඉස්සෙල්ලා දාලා තියෙන රේණුකානේ හාමුදුරුව තමයි මේක ස්ථිර කරලා දැම්මේ. භවය ඇඳලා භව චක්‍රයකුත් ඇඳලා වට තුනක් දාලා මුළු ත්‍රිපිටකයම ධර්මයම විනාශ කරලා විකෘති කරලා අපාය ගියා. භවය කියලා වචනයක් නැහැ ත්‍රිපිටකයේ හෝ මාගදී භාෂාවේ හෝ. මේ සිංහල භාෂාවේ ගත්තා. ඒක වැරදි. භව රාග භව, රාග භවය කියන්නේ නැහැ. ද්වේෂ භව, මෝහ භව. භව කියන්නේ බීජ. අන්තිම ප්‍රශ්නේ නෑ, හතරම එකටයි සිද්ධ වෙන්නේ. දැන් අපි මේ ආහාර වර්ග හතර අද සම්පූර්ණයෙන්ම අපි වැරදි කරගෙන තියා තේරුම් අරගෙන තියෙනවා. කබලින්කාර ආහාර කියන්නේ මොනවද? කැබලිකල්ලා කරන කන ආහාර කියලා අද තියෙන්නේ. එහෙනම් අරක්කු අරක්කු බෙව්වොත් හරි. ඇයි කැබලි කරගන්න බොන්න නෑනේ. මේ කබලින්කාර ආහාර කියන්නේ කය ක්‍රියාව බලියක ආකාරයට පත් කරන ආහාර. අපි හිතමු යම් කිසි කෙනෙක් වෙසක් කූඩුවක් වගේ ඇඳගෙන යනවා කියලා. ඒක මොකද්ද? කබලින්කාර. ඒක බලන මිනිහට අනුරාගයක් ආවොත් සංචේතන ආහාර එනවද? සම්පස් ආහාර එනවද? විඥාන ආහාර එනවද? ඈ මේකම තමයි හතරම එනවා එකටම. හතරම අපි හිතමු කවුරු හරි මේ සෙරෙප්පු දෙකක් සපත්තු දෙකක් අමුතු විදිහට දානවා කියලා. කවුරු හරි කොණ්ඩේ කපලා යනවා කියලා මේ අමුතු විදිහක. ඒකත් කබලින්කාර ආහාරය. ඒකත් මනෝ සංචේතන සම්පස්ස විඥාන ආහාර. සියලු දේ ආහාර වෙනවා. රූප සමුදය ආහාර සමුදය. මේක හිතන්න ඕනේ. මේක තමයි මේ ආහාර, මේ ආහාර සූත්‍රයක් විග්‍රහ කරලා තියෙනවා. ආහාර සූත්‍ර තියෙනවා සිය ගාණක්. හරියටම තේරුම් ගත්තොත් මේ ආහාර කියන එක මේ කෑම නෙමෙයි. ඇහැට ආහාර මොනවද? අර ඇඳුම තමයි ආහාර. කනට ආහාර මොනවද? ශබ්ද. නාසයට ආහාර ගන්ධ සුවඳ. මේ ආහාර තමයි සියලුවේ. ඉතින් ඒක නිසා ඔය ආහාර ඔය හතරම එකටමයි සිද්ධ වෙන්නේ. කබලින්කාර ආහාර, සංචේතන සම්පස්ස, විඥාන ආහාර හතරම එකටම එනවා, එකටම නැති වෙනවා. හොඳයි එහෙනම්. ඉතින් තව උඟා ප්‍රශ්න තියෙනවා මේක අහන්න, ප්‍රශ්න දැනගන්න ඕන. නමුත් මේ ඔක්කොම සියලු දේ අද මේ හෙට මේ දවස් හතේ අහගන්න බැරි වෙන්න පුළුවන්. ඒකනේ ඔය සමහරක් අය නැවත නැවතත් දෙවෙනි තුන්වෙනි පාරටත් එන්නේ. ඉතින් අඩු ගානේ දෙපාරක් තුන් පාරක් ආවට කමක් නැහැ. තව එන්න එන්න තමන්ගේ අර දැනුම තමන්ට මේ ආනපාන සති සමාධියේ පිහිටා අර භාවයේ තබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් කරන්න උපකාර වන්නා වූ අභිඤ්ඤයං අභිඤ්ඤාත තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ සඳහා තමයි අපි උත්සාහ කළ යුත්තේ. ඊට පස්සේ ඒ උත්සාහ කරන අතරතුර තමන් මේක ප්‍රායෝගිකව අද පටන්ම මේ මොහොතපටම මේ වර්තමාන මොහොතපටම දිගින් දිගටම ප්‍රායෝගිකවම අනුගමනය කරන්න අත්දකින්න පුරුුවන් වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන. මේක අහගෙන මේක අර නැගිටිනකොට ඔඩොක්කේ තිබුණ කඩල ටික දාලා ගියා වගේ මේක අත්තරලි දාලා යන්න හොඳ නැහැ. මේක ගියාට පස්සේ විශේෂයෙන්ම ගෙදර ගියාට පස්සේ දැන් හිතානිද්දා මේක වැදගත්කම මේකේ අවශ්‍යතාවය මේක තේරුම් ගන්න යන්නේ ඒ නිසා පාර හදාගෙන පාර හොයාගෙන මග හොයාගෙන ගෙදර ගියාට පස්සේ මේක දිගටම අනුගමනය කරන්න එතකොට තමන්ටම අර ධම්මවිචේ සම්බුද්ධංගේ ඇවිල්ලා තමන්ට පාර විවුර්තවේ අභිඤ්ඤයං අභිඤ්ඤාත තේරුම් ගන්න පුළුවන් හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න එතාවතාචාමේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචාමේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචාමේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනම් තුසුකිතා උන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් ඕතු සුකිතා උන්තු ඥාතයෝ ඉදං බෝ ඥාතීනම් තුසුකිතා උන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සමාගමු සතන් සමාගමෝ තුයාව නිබ්බාන පත්තියා.